സ്നേഹത്തിനെ. ප්‍රශ්නයක් දෙකකුත් අහලා තියෙනවා. ඒවටත් අපි හිමීට උත්තර ගමු. දැන් මම හිතන්නේ ඔබ සියලු දෙනා මේ බොහෝ දේශනාවලට සවන් දීලා ඔබට සිංහතුනි සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඉස්සර නම් නිවන් දැක ගන්න පුළුවන් කියලා හිතුණා, දැන් නම් බෑ වගේ කියලා. මම පොඩ්ඩක් එහෙම මෙහෙම අමාරුයි වගේ එකක් එහෙම දැනෙන්න පුළුවන්. නැත්නම් එදින ඒකෙන් ඔබ හිතා ගන්න ඕනේ ඔබට නිවන් පූර්ණේ කරගන්න බෑ කියන එක නෙමෙයි. තාම නිවන් පූර්ණ වෙලා නැහැ කියන එක. මේක දැනගන්න එක හොඳයිද නරකයි? දැන් කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කිව්වොත් එහෙම. මට තාම කාමුක අදහස් එනවනේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ සාදු සාදු කියලා. ඇයි? මං සාදු කිව්වේ කාමුක අදහස් එන එකද? නෑ, කාමුක අදහස් එන බව දැනගත්ත එකට. මේ කාම ගදහස එන්නේ නැත්තම් පින්විතනේ ආයෙ එන්න ඕනේ නැන්නේ. මේ කාම ගදහස එනකන් තමයි එන්න ඕනේ. ඒ ඇවිදින්න ඉවරලා මේ කරගන්න ඕනේ. ඊට පස්සේ රූප අදහස එනවනම් ආයෙ එන්න ඕනේ. එහෙනම් අරූප අදහස එනවනම් ආයෙ එන්න ඕනේ. පැවැත්ම පිළිබඳ අදහසක් එනවනම් ආයෙ එන්න ඕනේ. දවසක් කැල්ල කිව්වොත් නේ ස්වාමීනි, දැන් ඉතින් මට පැවැත්ම පිළිබඳවත් කිසිම අදහසක් නැහැ කියලා. ආයෙත් මට කියන් දෙන්නේ සාදු සාදු, එහෙනම් ඉතින් ආයෙ මෙහෙ එන්න ඕනේ නේ. එච්චරයි. ඒක නිසා පින්වතුනි ඔය කිසිම දෙයක් කෙරේ කම්පාවටපත් වෙන්න එපා. ඔය හැම දෙයකින්ම ඔබට කියන්නේ තව කරන්න තියනවා කියන එක විතරයි. ඉතින් තව කරන්න තියනවා නම් මොකද්ද කරන්න ඕනේ? ඉතින් කරන්න ඕනේ එච්චරයි. වෙන කිසි දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. තව කරන්න තියනවා. ඉතින් ඔබට පින්වතුනි කාමුක අදහස එන එක ප්‍රශ්නයක් වෙලා තියෙන එක ගැන ආඩම්බර හිතෙන්න. කාමුක අදහස එන එක ප්‍රශ්නයක් වෙච්ච අයට මං ඌරෙක් ස්වාමීනි, මට ඉතින් ඔය කාමක මොනවද ඉතින් මට ඌරු මඩවලක් තිබ්බනම් තලතල ඉන්න පුළුවන් කියලා දැන ඉන්න කාලේ හිටිය කාලේ මතක ඇදිනේ ඔබට? එදා ඔක ප්‍රශ්නයක් වුණ නැහැ නේ කාට? නමුත් මේ මග වඩන්න පටන් ගත්තට පස්සේ දැන් ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන් මට කාමක අදහස් එනවනේ මම මොකද ඒකට කරන්නේ කියලා. ඒකම වාසනාවක් වින්නතුනේ. ඒ කියන්නේ ඔබට හිතෙනවා දැන් ඔබ වගේ කෙනෙකුට සුදුසු නැහැ කියලා ඔය කාමක අදහස. යෝග ඉස්සලා හටගත්තේ නැහැ නේ? එහෙනම්ද ඔබ මේ මාර්ගයේ ඉස්සරහට ඇවිදින්නන්නේ? ඔබගේ යාළුවෙක්ගෙන් අහලා බලන්න. යාළුවෙකුට කියන්නේ මේ මට මගේ නෝනාව දැක්කම කාමුක අදහසක් එනවා නේද? යාළුවා මොනවා කියයි? උඹගේ ඔළුව හොඳ නැති එකනේ නැද්ද කියලා හයි. එතකොට උඹට මගේ නෝනාව දැක්කම කාමුක අදහස එනවා නේද? උඹගේ නෝනාව දැක්කම නේද? ඔබගේ මොකද්ද තියෙන්නේ වැරද්ද කියලා හයි. උඹට මගේ නෝනාව දැක්කම කාමුක අදහසක් එනවා නම් ඔන්න ඔතනයි වැරද්ද තියෙන්නේ කියලා. ලෝකයා පිනපව කියන එක අරන් තියෙන විදිහ වෙනස් නෙමෙයිද? තව කෙනෙක්ගෙන ඕන කෙනෙක් දකින්නවා නම් අන්න ඒක තමයි වැරදි. තමන්ගෙන ඕනව දැක්කට ඒක වැරදි නෑ. ඉතින් ඌරගේ හැටි ඊරියෙක් දැක්කහම ඒක ප්‍රශ්නයක් නෑ. එළදෙනක් වගේ දැක්කහම එනවා නම් එහෙම ඔන්න ප්‍රශ්නයක් දැන් ඌරට. ඒක දහම හැදිරෙනකොට පෙඟදෙනේ ඔබට තේරෙනවා ඔබ මේ ආබස්සරෙන් ආවු පිරිස. ආබස්සරෙන් ඇවිදලා කාලකන්ණි බවට පත් වෙලා ඉන්නේ දැන්. පුළුවන් තරම් කාලකන්ණි වෙලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැද්ද? ලැජ්ජ හිතෙන්නේ නැද්ද ඔබට? ආබස්සරෙන් ආපු ඔබ සිහි කරලා බැලුවොත් එහෙම. දැන් මේ හින්න දත්ත ගැන සිංහදෙන කලකිරෙන්නේ නැද්ද ඔබට? මොන තරම් පල්ලෙහාට වැහෙලාද කියලා? කතාවද යකුත් බඳින්න උනා නේද? දැන් කතාවද වැන්දද බඳින්න උනාද? බඳින්න උනා. මතකයිනේ දේශනා අහනවනේ. කතාවද බඳින්න උනා සිංහද? කතාවද බඳින්න වෙන තරමට පල්ලෙහාට වැහෙනවා. මොකද කසාද බඳිනවා කියන්නේ යාළුවා වගේ නෙමෙයි නේද? යාළුවාම සතියේකට පාරක් ඔය ගිහිල්ලා ආශ්‍රය කරලා ඉන්න පුළුවන්. ඒකත් මදි. දා කොච්චර පල්ලයට වෙන්නද බල. අයිතිකාරකමක් කියාගන්න තරමට පල්ලයට වෙන්නවා. හැමදාම පාවිච්චි කරන්න ඕනේ කියන තැනට යනකම් පල්ලයට වෙන්නවා. ඕන එක. හොඳට බලන්න. ගේකුණත් එහෙම තමයි. කුලියට හිටිය ගෙදර. ප්‍රශ්නයක් නැතුව හිටිය ඇති. මාසෙට කුලිය ගෙවාගෙන කාලා බීලා හිටිය ඇති. ඉන්න නෙවෙයි පිළිගන්න. මලාට පස්සේ ඉන්න නෙමෙයි මේක හදලා තියෙන්නේ. ඉන්න. එතන කුලියට ඉන්නකොට තියෙන වාසි මොනවා? ටැප් එකක් කැඩුනහම කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ. එයා එනවා හදනවා. නමුත් එහෙම හරියේ නැහැ. අයිතිවාසිකමක් ගන්න ඕනේ උනායි. මම ගෙයක් හදලා ඉවරනකොට කොච්චර පල්ලයට වැඩිච්ච මිනිහද ඒ ඉන්නේ කියලා. නැවසින් ගෙයක් නැති වුණොත් එහෙන මොකද කියන්නේ? ඒ වෙනදනේ මේ හැදිච්ච සමාජෙ හැටි. නමුත් ගොඩක් වෙනදෙන දියුණු රටවල මිනිස්සු තමන්ට කියලා ගෙයක් හදන්නවට වඩා කරන්නේ හැම එකක්ම අවුට්සෝස් කරනවා. හැම එකක්ම මං ආශ්‍රය කරපු ලොකු සල්ලිකාරය හිටියා වෙනදේ. එයාගේ කාර් එක යට අයිති නැහැ. ලංකාවේ සල්ලි වලින් කෝටි 2කට එහා පැත්තේ විතර වටින වාහන. එයාට අයිති නැහැ ඒවා. එයා ඒවා කම්පැනි එකකින් 6කට අරන් තියෙනවා. එතන වාහනේ මොනවා හරි වුණොත් මොකද කරන්නේ? කම්පැනි එකෙන් ඇවිල්ලා ඒක අරන් ගිහිල්ලා එයාට අනිත් එක එවනවා. පොඩි වියදමක් යනවා. ටිකක් වැඩිපුර. නැත්නම් රිස්ක් එක. ඒවට යන කාලේ. දියයි කාලේ කියන්නේ සල්ලි නේ, ව්‍යාපාරේ කියන්නේ. එතන මේ ඉඳන් මේ මිනිස්සුන්ට ඕනේ ජීවත් වෙන්න. ගොඩ ගහගන්න නෙමෙයි. ඒවැයි ඉන්න පුංචි මනුස්සයර ජීවත් වෙන්නයි ඕනේ. සතිය තිස්සේ හම්බ කරගත්ත සල්ලි සිකුරාදට පබ් එකට ගිහිල්ලා සෙන්සුරාදට පබ් එකට ගිහිල්ලා විනාශ කරනවා කියන්නේ ඒගොල්ලෝ ඉතින් ජීවත් වෙනවා ඉතින්. ඒසියෙන්ලා මොකද කරන්නේ? ආසියාදේක මිනිස්සු ඒවා වැංගු පොතේ දාගෙන රොටියක් කාලා ජීවත් වෙනවා. අන්න රොටි කාලා මැරිලා යනවා වගේ නේද? අර ණයකාරයා අර සල්ලිටි කරන් ජොලි කරනවා. ඒක විදිහ. නමුත් ඔය හැම එකදෙම හේවදනි. හොඳට කල්පනා කරලා බලන්න මේ ආපු ක්‍රමය වැරදි. සමහරවිට ඔබට හිතෙන්නේ නැද්ද මේ ආසියාවට බණ කියන්නේ බුදුහන්සේ ඉපදුනේ ඇයි කියලා? ඉතින් අර රටවල මිනිස්සුන්ට බණ කියවන තමයි ඊට වඩා සහනයක් ඒ මිනිස්සුන්ට. මොකද මේ මිනිස්සු ස්වභාවයෙන්ම එහෙම අය නෙමෙයි. දැන් මේ රටවල ඉන්න මිනිස්සු ස්වභාවයෙන් මෙහෙමයි. නිකන් දුක් විඳිනවා අපරාධ. ඒ ඔක්කොම නිකන් දුක් විඳින්නේ. ඔබ ගයක් හැදෙන්නේ නිකන් අපරාධ. දැන් මේවා සමාජ විරෝධී දේ. ඇයි? ඉතින් සමාජයේ එකමතයක් දරන් ඉන්නකොට වෙනදද? ඇත්ත මොකද්ද කියන එක නෙමෙයි අදාල. සමාජයේ දරන් ඉන්න මතේ අදාල. දැන් ඔය වාහනේ ඔබගෙන. ඉතින් මොකද කරන් තියන්නේ? කරනහම ඔබ ගරාජ් එකේ. නමුත් අර මම කියපු මේ යාළුවා කරන්නේ මේ වෙනදේ එකදෙයයි. ඒකට තෙල් ගහනවා විතරයි. ටයර් පංචර් එකක් ගියත් මොකද කරන්නේ? ඒත් කම්පැනි එක ඇවිල්ලා ඒක හදනවා. හදනවා හෝ එයාට වෙන වාහනයක් එවනවා. මම හැවෙද ඔච්චර සල්ලි තියාගෙන ගියක් ගන්න නැත්තේ. මම ඉතින් ලංකාවේ මිනිසෙක්. එතුමත් ලංකාවේ කෙනෙක් තමයි. නමුත් ඉතින් ගොඩ කාලයකට කලින් ලංකාවෙන් අයින් වෙලා දේශීය ස්වභාවය හිතේ තියෙනවා හැමදෙස්සම. ගොඩ කාලයකට කලින් ලංකාවෙන් අයින් වෙලා ඉතින් එහෙම දියුණු වෙච්ච මිනිස්සේ. ඉතින් යාමන තේරුම් කරලා දුන්නා ඉතින් ගියක්. හදන්නේ මෝගේජ් එකක් ගන්නකොට, ඒකට අදාළ බැංකු ලෝන් එකක් ගන්නකොට ඒක අවුරුදු 20ක් ගෙවන්න ඕනේ හැටි. ඒකට එහෙම සල්ලි යට කළාට පස්සේ ඒ සල්ලි ටික එයාගේ ව්‍යාපාරයේ තිබ්බනම් එයා කොච්චර පර්සන්ටේජ් එකක් ප්‍රොෆිට් එක ගන්නවද කියලා. එහෙනම් ලාභ උපයනවද කියලා, කොච්චරක් ලාභ උපයනවද කියලා. නැවත ඒක ගෙදරකට යට කළා දැම්මට පස්සේ ඒකෙන් ආයි ලාභ උපයන්න බෑනේ. මේ ගෙදරකට යට වෙලා නේද ඉන්නේ. එහෙම. මේ විදිහට යාමට පෙන්වලා දුන්නා. සහ කිසිම රිස්ක් එකක් නැති හැටි ජීවිතේ. වාහනේ ගෙදර තිබ්බට එයා වැඩිපුරම කරන්නේ කුලි රස වලින් තමයි එහෙම යන්නේ වැඩිපුර. මම හිතුවේ වාහනේ ගෙදර තියාගෙන මොකද දැන් ඔය මෙයාගේ නේද එලවන රිස්ක් එකවත් නැහැනේ. මට තියෙන පිටිපස්ස වෙලා සීට් බෙල්ට් එක දාගෙන මගේ වැඩක් කරගන්න. එතකොට මේ මනුස්සයෝ කෙලවගෙන යනවා. ඉතින් ට්‍රැෆික් එකේ දුක් වෙන්නේ මන් නෙමෙයි. ට්‍රැෆික් වල දුක් විඳින්නේ මිනිහා. එහෙට මෙහෙට ඔක කරගන්නේ මිනිහා. ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් එයාට ගෙවන්න ඕනේ, එයාගේ වේවල් බලන්නත් ඕනේ. මොන කරදරයක්ද? ටිකක් වැඩිපුර සල්ලි යනවා තමයි. නමුත් හැම අතින්ම මේක තමයි ලාභ. මම මේ කියන්නේ ඔබට ඒවා කරන්න කියලා නෙමෙයි. ඔවා කරන්න නෙමෙයි ඔබ මෙතනට ආවේ. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි, නොදකින්න පැතිකඩවල් මේ ජීවිතවල. මේ ජීවිතවල සිංහදින දිනුනු වෙච්ච මිනිස්සු දකිපු විදිහක් තියෙනවා. මේ මිනිස්සු බලද්දි පින්වතුනි සමහර වෙලාවට මේ මිනිස්සු ගත කරන ජීවිත හරි සැහැල්ලුවෙන් ගත කරන ඔබට වඩා. ඒකට හේතුව මම දකින්නේ පින්වතුනි මේ මිනිස්සුන්ට තණ්හාව නැතිකම නෙමෙයි. ඉතින් බුද්ධියෙන් ක්‍රියාත්මක වෙනවා. අර උපාය දත්තෝ අපාය නොවැටෙති කියන සංකල්පේ යම් මාත්‍රයක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඔබ හිතලා බලන්න සිංහදෙනි, අන්තිමට ඔබට ගෙයක් හදාගන්න වුණා. ඒ කියන්නේ සිංහදෙනි ඒ තරමට ඔබ පල්ලෙහාට වැටුණා. අයිතිවාසිකමක් කියන සත්‍යයට මාවෙන සිංහදෙනි. ඔය හැම එකම බලන්න හොඳට. ඔබගේ නමට ලියලා තියෙනව නේද කියනවා? එහෙම නැත්නම් එහෙම ඔබ වයින් නේද බලන්නේ? දැන් ඔබේ ගෙදර ස්වාමි පුරුෂයාගේ නමට නම් තියෙන්නේ, බිරිඳගේ නමට නම් තියෙන්නේ. පොඩි හරි චකිතයක් තියෙනවද නැද්ද බලන්න? ඒක නිසා ගොඩක් දුරට ගේ ගන්නකොට දෙන්නගේම නම නේද ගන්න? දෙන්නගේ නමට ගේ ලියන්නේ හේතුව මොකද්ද ප්‍රධාන හේතුව? හ්ම්? ඉතින් මලාට පස්සේ කොහොමවත් අයිති වෙනවන්නේ? අසාද මැදපො දෙන්නන්නේ. නීතියෙන් අයිති වෙනවනේ ඔය දෙන්නටම ලියන්න මොකද? හ්ම්? ලොකු විශ්වාසයක් තියෙනවා දෙන්න දෙමහල්ලෝ ගැන. ඒක නේද? හ්ම්? අම්ම හුදාට ගේ ලියනකොට මොකක්ද කියලා ලියන්නේ? ප්‍රාණ මුක්තිය කියලා ලියන්නේ. ඒ කියන්නේ අම්මටත් විශ්වාසයි පුතාව ඒ ධර්මයට. ඒක ලේලිගේ පිට දානවා පස්සේ. නෑ පුතේ, ඔබ මට විශ්වාසයි පුතේ. මේ වන්ට පියවලට පිටින් ආපු එක කොහොමද මම විශ්වාස කරන්නේ? දී පුතා විශ්වාස නම් ඉතින් ලේලි මොනවා වුණාම මොකද? විශ්වාස නෑ නේද කාම? ඔබ හිතලා බලන්න මොන තරම් ගින්නකද ඔය ජීවත් වෙන්නේ කියලා. අම්මට අවුරුදු 80 වුණාම අම්මා ඒත් බයයි. මොකද හේතුව තමන්ගේ දරුවා තමන් එළියට විසි කරයි කියලා. තෝපලයන් නමල්ලිලාගේද, තෝපලයන් අක්කලාගේද කියලා පන්නයි කියලා. ඔබ හිතලා බලන්න මිනිස්සෙක් කොහොමද සතුට වෙන්නේ කියලා. මේ ලෝකෙ කිසිම මිනිසෙකුට සතුටෙන් ඉන්න බැහැ නේද? හතරෙන් ඉන්න බැරි හේතුව තමයි මේ ගිනිගත් ස්වභාවය හැමතිස්සෙම පිංගුදින ඔලුවට කැරකෙනවා. ගිනිගත් ස්වභාවයෙන් ඉන්න හැමතිස්සෙම. ඒකට හේතුව තමයි මේ මම ඉන්නේ ඉඳලා. මම කියන එකක් දැනෙන්න පටන් ගන්නකොට පිංගුදින මනුස්සයව ගිනි ගන්න පටන් ගන්නවා. සත්‍යය ඕනේ සත්‍යය. මම කියන ස්වභාවය දැනෙනකල් එයාට කියනවා සත්‍යය කියලා. එහෙනම් පිංගුදින සත්‍යයා කියලා කියන්නේ ගින්නට නමක්. දැන් පොඩි දරුවෝ එහෙම සමාන පදවලට ලියන්න එපා. මනුස්සයාට සමාන පදයක් නෑ. ගින්න, දුක, විභාග ෆේල් වෙයි. නව සසර ෆේල් වෙන්නේ නෑ තින්න. සත්‍යය කියන එකට සමාන වචනයක් තින්න දුක. සත්‍යය කියන එකට සමාන වචනයක් ගින්න. 1000. සත්‍යය කියලා කියන්නේ තනිකරම 1000ටපත් වෙච්ච කෙනෙක්. ඒ ඔබ හොඳටම තේරුම් ගන්න සිංහදෙන මේ දහම ඇසුරේ. ආය බින්දු මාත්‍රික සපක් කියලා එකක් නම් පනවන්න බෑ මේ ලෝකේ සත්‍යයට. සත්‍තත්වෙන් ඉක්මවාගේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කිව්වෙ ඉතින් අන්න ඒ කෙනාට නම් පුළුවන් ඒ කියන එක පනවන්න. එහෙම නම් බලන්න හොඳටම සිංහදෙනි මේ පුංචි කාලේ හිටව ඔබට මොකද උනේ? දැන් කාමයට පහර ගහද්දි ලෝකයාගෙන් අපිට පහර කන්න වෙනවා. ලෝකයාගෙන් පහර කන්න වෙනවා අපිට ඊට පස්සේ. මොකද හේතුව? කාමයේ සමානයි කාටද? ලෝකයාට. බලන්න අලු සමාන පද. සිංහලත් විකෘති කරන දාටි කරගෙන. ඉතින් මනුස්ස ලෝකේ ඉන්නේ කවුද? මනුස්ස ලෝකේ ඉන්නේ කවුද? ඉන්නේ කාමයේ. මනුස්ස ලෝකේ සත්ත්වය නෙමෙයි මේ සත්ත්ව කියන්නේ හේතුවද? දැන් මේ ඉන්නේ නිමල්, කමල්, සුනිල්, රනිල් ඒගොල්ලෝ නෙමෙයි ඉන්නේ. කවුද ඉන්නේ? කාමයේ ඔය තියෙන්නේ. කාම සහගත ස්වභාවය ඔය තියෙන්නේ නේද? නවත් ලෝකයාට තියෙන්නේ ආ මේ කමල් කරන වැඩවල හැටි. සුනිලට ඔහොම කරන්න හොඳද ඕක? ඔහොම තමයි ලෝකයාට හිතෙන්නේ. මොකද සත්ව පුද්ගල වාදකින් ලෝක සත්‍ය හැමදෙස්සෙම පනවන්නේ පිංගුදින මොකද ඒක එහෙම ස්වභාවයක් හිතේ තියෙන නිසා. නමුත් ඇත්තටම තියෙන්නේ මොකේ ප්‍රභේදද? කාමයේ ප්‍රභේද. එහෙම නැත්නම් ලොකුම තැනින් අල්ලගත්තොත් එහෙම පිංගුදින ඔය තියෙන්නේ රාග ද්වේෂ මොහේ ස්වභාවය. මේ මෙතන ඉඳගෙන ඉන්නේ මේ ඔක්කොම තියෙන්නේ පිංගුදින මේ මොනවද? රාග ද්වේෂ මොහේ අඩු වැඩිකම් ඔය ඔක්කොම තියෙන්නේ. සුනිල්ගේ නරක නෙමෙයි, කමල්ගේ නරක නෙමෙයි ඔය තියෙන්නේ. රාගදේශ මොහේ හැටි. ඉතින් ඒ රාගදේශ මොහේ අරහා කාමයට යනකම් පල්ලෙහාට ආවට පස්සේ බින්විදුනේ වෙච්ච දේ තමයි ඔබගෙන් ওই නිරූපණය වෙන්නේ. ඔබගේ ජීවිතයේ සොඳර සිහිපත් කරලා බැලුවොත් එහෙම තින්ද? ඔබ නිගමනේ හිතලා බලන්න. මොනතරම් පහත් අත්යට වැටිච්ච ජීවිතයක් තිබුණේ කියලා. එතකොට හිතේ ඉතින් එහෙම මම පහත් වෙන්නේ කොහොමද? මමනේ විදුහල්පති ඉස්කෝලේ. මේක තමයි. විදුහල්පතිත් ඔහමයි නะ. තව මොනවද කතා කරන්නේ? මේ සමාජයට අපහාස කරනවා කියලා ඊට පස්සේ අපිට බැනුම් අහන්න වෙනවා. නමුත් මේක දැන ඇත්ත ස්වභාවය මම ඔබට කියන්නේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. ඔබ ඇත්ත ස්වභාවය මෙනෙහි කරලා බලන්න වෙනද මේ තුලින් ඔබට යහපතක්ද උනේ අයහපතක්ද කියලා. ඔබ දේවල් ගොඩ ගහගත්ත වෙන්න පුළුවන් මේක දැන. ඔබට දැන් අහ අලුත් ඉඩම හුත් ගත්තානේ. ඒ ඉඩමත් ඔබේනේ. දැන් ඉතින් හිතන බලන්න මේකද ඔබගේ නමට තව ඉඩමක් ගන්න තරම් කොච්චර පෙළෙනවද කියලා ඔබ. ඊට පස්සේ ඔබ තවත් ඉඩමක් ගන්න තරම් තව කොච්චර පෙළෙනවද බලන්න. මහා පිළිල්ලක මහා දාහයක ජීවත් වෙන වැඩ පිළිල්ලක් නේද බලන්න මේකද ඉතින්. ඔබ මෙච්චර කල් ජීවිතේ ලබාගත්තු දේවල් ගැන එකින් එක හිතලා බැලුවොත් මේකද ඔබට එම පේන්න පටන් ගන්න. ඔබ මෙච්චර කල් ජීවිතේ පින්විතනි ඔබ හිතනවානේ සාක්ෂාත් කරගත්ත කියලා දේවල්. ආන්නේ හැම දෙයක් කරේම පින්විතනි හොඳට හරියලා බලන්න මොකද්ද උනේ කියලා. ඔබ ඒක සාක්ෂාත් කරගන්නකම් ඔබ හිතියේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඔබ මොනතරම් දාහයකින් ජීවත් වුණාද කියලා ඒක සාක්ෂාත් කරගන්නකම්. ඒක සාක්ෂාත් කරගත්ත ගමන් පින්විතනි ඔබ ඒ දාහයෙන් නිදහස් වීම නිසා ඔබට මහ ප්‍රීතියක් දැනෙච්ච හැටි හොඳට බලන්න. එතකොට ඔබ ඒක තව කෙනෙකුට කියපු හැටි බලන්න මේ බලන්න මම ගේ හැදුවා මට පුදුම සතුටක් තියෙනවා දැන් මේ ගෙට ගෙවිදින වෙලාව. ඒක අර ගෙදරට ආරෝපණය කළ කියපු හැටි බලන්න. ඔබ හොඳටම දන්නවා ගේ නිසා නෙමෙයි ඔබට ওই සතුට එන්නේ කියලා. මෙච්චර කාලයක් පෙළිලා පෙළලා 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 ඉඳලා ඉවරලා දැන් පෙළීමෙන් නිදහස් වෙච්ච නිසා ඔබට සතුටක් එනවා. මේ සතුටට බින්දු නමුත් ඔබට ඒක අවබෝධ කරගන්න බැරුව ඔබ කිව්වේ මොකක් කියලාද? අලුත් ගෙදරකට ගෙවිදිනකොට පුදුම සතුටක් තියෙන කියන. ඔබ දැකලා ඇති මේකෙන් ටීවී එකේ අර එහෙම අලුත් ගෙදරකට ගෙවිදිනකොට මිනිස්සු hina වෙවි යන්නේ ඇතුළට. මිනිස්සු හරි සතුටෙන් ඉන්නේ. ඒකට අනෙක් මිනිස්සුන්ගේ ඔළුවල ඇඳෙනවා චිත්‍රයක්. ඒ තමයි Tamanට කියලා ගෙයක් තියෙනකොට මහා පුදුම සතුටකින් මේ ලෝක සත්‍යය ඉන්නේ කියලා. ඊට පස්සේ වෙන්නේ අන්න ඒ හැඟීම මාකට් කරනවා කවුද? ගෙවල් හදන අය. ඒ වගේම ෆොටෝ ගහලා ඒ වගේම වීඩියෝ කරලා මක් කරනවද? අන්න ඒ වගේ වෙන තුනේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට දානවා. ඒ දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඉතින් තව හිතෙන්න පටන් ගන්නවා ඔබට. මෙහෙම තිබ්බනම් ෂෝක් නේන්න, මෙහෙම තිබ්බනම් ෂෝක් නේන්න, මෙහෙම තිබ්බනම් ෂෝක් නේන්න. ඔය විදිහට පින්විතනි ඔබ එකින් එකට දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටිගත වෙන්න පින්විතනි වෙන්නේ මොකද්ද? තමංග තව තවත් පල්ලෙහාට වැටෙනවා. තේ පෙලීම් 1000 නිදහස් වෙන ආයි මොකද කරන්නේ? තේ දේවල් achieve කරන්න හදනවා. ඉතින් ජීවිතය කියලා කියන්නේ ඕක වින්ද. දැන් ෂෝරූම් එකක් මොකටද තියෙන්නේ? ඔය ලොකු ෆර්නිචර් ෂොප්ස් එහෙම තියෙන ඒවා ඇයි ෂෝරූම් එකක් තියෙන්නේ? ඔබට අයිඩියා එක දෙන්න සින්ද. මෙන්න මේක හොඳයි කියලා ඔබට දාන්න ඔළුවට. මොකද ඒක හොඳයි කියලා දැම්මහම ඇති පිංගුද. ඒගොල්ලෝ දන්නවා කවද හරි ආයෙනවා කියලා. දැන් BMI CH එකේම යනවා නේද පිංගුද? මේ වගේ මේවා බලන්න. ගිහිල්ලා තියෙනව නේ? නෝගේ අය නැහෙනේ කවුරු? ඔක්කොම වගේ ගිහිල්ලා ඇති. ඒක ඒක જાති. මල් නම් මල්. ලී බඩු නම් ලී බඩු ආදී වශයෙන් එහෙම තියෙනවා බලන්න යනවා. ඒ බලන්න ගිහිල්ලා පින්වදින එතනින් එහාට එහාට මෙහෙට මෙහෙට යනකොට ඔබට අයිඩියා එක එනවා. ඒ අයිඩියා එක ආවා කියන්නේ පින්වදින මේ මනුස්සයා දිනු. ඒකයි අයිතිකාරය. ඇයි? අනිවාර්යයෙන්ම දන්නවා කවදා හරි දවසක මේ නෝනා හරි මහත්තයා හරි ඇවිදින්න මේකක් ගන්නවම තමයි. එතකොට පින්වතුනි ඔබගේ ජීවිතේම ඔබ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඊට පස්සේ ඔබ යනවා අතනට ගිහිල්ලා ඒ දුකෙන් නිදහස් වෙනවා ඒ බඩුව අරගෙන. ඒ තමතර පින්වතුනි ඔබ දෙයක් ඔළුවේ දා ගන්නවා. මම මේ දේ ගත්තා. බලන්න ඔබේ ගෙදරට සෙටි එකක් ගෙනාවු දවස මතක් කළා බෑ. පරණ සෙටි එක අයින් කරලා අලුත් සෙටි එකක් ගෙනාවු දවස මතක් කළා බෑ. කොච්චර සතුටු වුණාද කියලා. බලන්න ඔබ හීදෙනෙක් එක්ක ඒක කිව්වද කියලා. වන් හිදවසක එක වහලා තිබ්බද කියලා. ඉටිකොලෙත් එහෙමම තියලා සමහර වෙලාවට ඒකට උඩින් රෙද්දක් දාලා අදත් ඔබගේ ගෙදරට ආවොත් එහෙම ඒ රෙද්දක් දාලා නැද්ද බලන්න මේ පුටුවේ. බොහොම පිළිසෙල ගෙදරේ රෙද්දක් දාලා ඇති. රෙද්දක් දාලා නැත්නම් ඔබ පරණයි. හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් පරිස්සම් කරන්න. ඉතින් ඔය ඩොඩ පරිස්සම් වෙනවනේ පිංගුදේ කඩේ තිබ්බන. දැන් රෙද්දක් දැම්ම ඔක ඉඳගන්නේ කොහොමද? ඇයිද ගමේ සාමාන්‍ය මිනිහෙක් එම ආවොත් ඉඳගන්න දෙයක් තියෙන්නේ? ඈ? නෑ. ඒක ඉඳගන්න දෙන්නේ පුතාගේ මංගල්‍යයට කවුරු හරි ආවන. හොඳට කල්පනා කරලා බලන්න පිංගුදේ. මේ ජීවිත හැදිච්ච හැටි නිකන් නිෂ්කාරණේ ඔය ජීවිත ගෙවිල යනව නෙමෙයිද කියලා. එක දෙයක් ඉතින් තියෙනවා. මං හරි ලොක්කෙක් මං හරි මුදුනෙක් කියලා හිතාගෙන ඉන්නවා. පිටින් මොකද හේතුව ඉතින් අර ඒ දේ තියෙනවා. අපේ නංගිලා ගෙදර සෙටි එකක් නැහැ. අපේ ගෙදර තමයි සෙටි එකක් තියෙන්නේ. එංගලන් මුදුනෙක් කියලා ජීවත් වෙනවා. නංගිලා ගෙදර සෙටි එකක් නැහැ. ඒ නිසා නංගි කාලා බීලා ඉන්නවා. තමන් ගෙදර සෙටි එකක් තියෙනවා. තමන් ඒක රැකගෙන ඒක මේන්ටේන් කරගෙන ජීවත් වෙනවා. ඒ පැත්ත හිතෙන්නේ නැහැ සංගදේ. ඒකට හේතුව තමයි මම මේ ඔබට කියන්න යන්නේ මේ මානසහගත ස්වභාවය හැදෙන්නේ කොහොමද කියලා. මේ වගේ කාලයකදී ඔබට තේරුම් යයි. දැන් ඉතින් දැනුව වශයෙන් හරි තියාගෙන ඉන්න. දැන් මම මේවා කිව්වයි කියලා හිතන්න එපා. ඔන්න දැන් තවත් එකක් කිව්ව එකම දැන් ඉතින් අපි කොහොමද ඔබ තේරුම් ගන්නේ? විශේෂයෙන් අපි අනගාരികත් එහෙම. මම මේවා කියලා දානවා දෙන දවසක තේරුම් ගන්න. එච්චරයි තියෙන්නේ. කියලා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ඊළඟට මේක හොම අමතක කරලා යනවා. ඊට පස්සේ ආයේ ඔබට ඒක අහුවෙන්නේ නැහැ. මාන්නේ කියන එක හටගන්න ක්‍රමයක් තියෙනවා පිළිගන්න. ඔබ අහලා දිනවා සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුනක්. තමන්ව අනිත් අයත් සමග සමාන කරගන්න ක්‍රමයක් තියෙනවා. තමන්ව අනිත් අයට වඩා පල්ලෙහාට වැටෙනවා කියලා හිතන ක්‍රමයක් තියෙනවා. තමන්ව අනිත් අයට වඩා උසස් කියලා හිතන ක්‍රමයක් තියෙනවා. මේ ඔක්කොම පින්වතුනි අහංකරණේ සහ මමින්කරණේ ඔය කියන දෙකම එකයි කියලා ගමු අපි. එහෙනම් අහංකරණේ තියෙන ලක්ෂණ ඔය. අහංකරණේ කියලා ගත්ත දේ තියෙන ලක්ෂණ ඔය තියෙන ඔක්කොම. අහංකරණේ කියන්නේ මොකද්ද? අහං කියන්නේ මම. එන අහංකරණය කියන්නේ මොකද්ද? මම කරන්නේ. දැන් ගෝලීයකරණය කියලා එහෙම තියෙනව නේද? මොකද්ද ගෝලීයකරණය කියන්නේ? මුළු ලෝකෙම එකක් බවට පත් කර ගැනීම. මුළු ලෝකෙමත් එක්කම ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදා ගැනීම ගෝලීයකරණය. එතන ඔක්සිකරණය කියලා එහෙම හැලේ විද්‍යාව ඉගෙන ගත්ත අයට මතකයි. ඔක්සිකරණය කියලා කියන්නේ මොකද්ද? ඔක්සිජන් එකතු කිරීමේ ක්‍රියාවලිය. සරලව කිව්වොත් තව ඉතින් තියෙනවා ඉලෙක්ට්‍රෝන අයින් කිරීම වෙන්න පුළුවන් ඔය එහෙම තියෙනවා නේද? නමුත් ඔක්සිකරණේ ඒ වගේ තියෙනවා. තව කරණයක් තියෙනවා. ඒක තමයි ලෝකෙද ලොකුම කරණේ. මොකද මම කරණේ. මම කරණේ වෙනවා කියලා කියන්නේ විදිහට පටිච්චසමුප්පාද චක්‍රයෙන් පෙන්නන්නේ මම කරණේ වෙන හැටි තමයි. අන්තිමට බව හැදුනා නම් ඔන්න මම කරන වැඩ පිළිවෙල උනා. දැන් මම කරන වැඩ පිළිවෙල වෙච්ච ගමන් පින්විතනි. එතනින් එහාට මම කියලා කෙනෙක් ඉන්න බව. ඒ කියන්නේ මම කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. මම ඉන්නවා කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම මම ඉන්නවද? එහෙම එකක් නෑ නේද? මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ඔය දැන් ඔබට දැනෙන්නේ. විශේෂයක් නෑ පින්විතනි. මේ කියන්නේ අමුසු දෙයක් නෙමෙයි. මේ කියන්නේ අනන්ත සංසාරිකුත් අවුරුදු 40ක් විතර ඔබට දැනිච්ච දේ ගැන මේ කතා කරන්නේ. මොන කරන්නේ? මම කරන්නේ. මම කරන්නේ හරහා වෙන දැනිසෙදී. එතකොට මම කරන්නේ කිරීම තමයි පින්වතුනි ලෝක සත්‍ය හැමදෙස්සෙම කරන්නේ. මොකද හේතුව මේ ගැන අවබෝධයක් නැති නිසා. එහෙමනම් ඔය මම කරන වැඩපිළිවෙලේදී මම හැදිච්ච ගමන් පින්වතුනි මම කියලා එකක් දැනෙන්න පටන් ගත්ත ගමන් මම කියලා ස්වභාවය දැනෙන්න පටන් ගත්ත ගමන් තවත් වෙනසක් දැනෙන්න ගන්නවා අනිත් අය ගැන. ඒක පින්වතුනි තනිකරම තීරණය වෙන්නේ Taman දරාගෙන ඉන්න දෘෂ්ටි මත. කෙනෙක් හිතාගෙන ඉන්නවා වැසිකිලි හොදන එක පල්ලෙහා කියලා. තව කෙනෙක් හිතාගෙන ඉන්නවා ධාතු මන්දිරයේ පිහිදාන එක උසස් කියලා. දැන් එහෙනම් මම කරණේ වෙන්න කලින්ම වේද හැදිලා නේද තියෙන්නේ? අන්න එතකොට පින්වදනි කෙනෙක් ඇවිදilla එයා ධාතු මන්දිරයේ සුද්ධ කරන්න ගන්නකොට අර වැසිකිලි හොදන කෙනා ගැන මොකද යට හිතෙන්නේ? මොකද හිතෙන්නේ? පහත් වැසිකිලි හොදන කෙනා හිතාගත්තොත් එහෙම නිවනට යන්න වැසිකිලි හොදන එක තමයි වටින්නේ. එහෙනම් ඒක තමයි ලොකු. මේිට වඩා ඒක තමයි ලොකු. කියලා මොකද කරන්නේ යා? එයත් එතන ඉන්නේ මොකක් කියලා හාරගෙන. එයත් ලොකුයි කියලා හිතාගෙන තමයි ඒක කරන්නේ. ඔබ බත් කනකොට තව කෙනෙක් කනවා නම් පින්වදෙනි පාන් රොඩු මොනාරි පරණ පාන් ටිකක් ගෙනල්ලා එන්න. නැත්නම් පරණ බනිස් ගෙඩියක් ගෙනල්ලා කනවා. දැන් ඔබට එයා ගැන මොනවද හිතේ? පව් කියලා හිතනවනේ. ඔබට එයා ගැන පව් කියලා හිතනවද නැද්ද? මේ කොහොමද එහෙමද? ඇයි එයා පව්? එයා කන ඔබත් කන ඇයි එයා පව්? එයා පව් හැයි? එයා කන්නේ මොන පාන්ද? පරණ පාන්නේ කන්නේ. මං බත්නේ කන්නේ. ඒක නිසා අපි හිතන්නේ එයාට වඩා ඔබ උසස් කියලා දැනෙන්න පටන් ගන්න. එහෙනම් බලන්නේ උසස්කම දැනන්නේ මම හැදිච්ච එක තමයි. නමුත් අර ඒ ભેදේ හැදිලා ආවේ කොතනින්? අර පටන් ගන්න තැන ඉඳලම තමයි. පටන් ගන්න තැන තියෙන දෘෂ්ටිය මොකද්ද? පරණ පාන් කන්නේ පහත් අය. බත් කන්නේ උසස් අය. හොඳට කල්පනා කරලා බලන්න සිංහදෙනි ඔබ කොහෙට හරි ගියාට පස්සේ ඔබ සීල දෙන අතින් බත් කනකොට එක්කෙනෙක් හැඳි ගෑරූප පාවිච්චි කරලා බත් කද්දී හරි මොන හරි ඒ තියෙනව කනකොට ඔබට මොන හරි කියන්න හිතෙන්නේ නැද්ද කියලා අඳුම තරම ඇඟිල්ලෙන් ඇල්ලන්නේ ඇයි? ඕකට තමයි මෙන්න හීන මානක කියන්නේ. දැන් අර කෙනාට ගරහන්න මේ ලෑස්ති. ඇයි? තමන්ට හැඟෙනවා එයා තමන්ට වඩා උසස් කියලා. ඒක නිසා සිංහදනේ හැමෝම එකතු වෙලා එයාව මක් කරන්න හදන්නේ. පල්ලෙ හදන්නේ. මේව ඔබගේ ජීවිතවල වෙනවා සිංහදනේ ඕන නිසා. කවුරු හරි කෙනෙක් සිංහදනේ ඔබ හිතන જાතිය උසස් ඇඳුමක් ඇඳන් ආවොත් එහෙම ඔබට හිතෙනවා පින්වතුනි මේ කෙනාව පල්ලෙ හදාන්න. ඔන්න ඕක හීනමාන අවස්ථාව. ඕක මේ ලෝක සත්‍ය අතුල ගොඩාක්ම තියෙන එකක්. හීනමාන අවස්ථාව කියන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ දැන් හීනමානී නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් කෙනෙකුට හිතෙනවා මම ඒක තමයි හීනමානී මම නැති කරගන්න ඕනේ හීනමා. එහෙනම් මම එයා දැක්කට පස්සේ හග බලාගෙන ඉන්න ඕනේ. ඒකද ක්‍රමය? නෑ ෆින්ගල්. ඒකයි හොඳට අධ්‍යයනය කරලා බලන්න ෆින්ගල්. මේ දහම තුල ඔබ යනකොට ඔබට තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා ෆින්ගල්. ලෝකෙ තියෙන ප්‍රශ්න වලට උත්තර ගන්න බෑ මේ දහමේ. ඉතින් ඔබ ඉගෙන ගත්තේ මොකටද? ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ගන්නනේ. දැන් ඉතින් ඒක කළානේ. දැන් ඉතින් මොකද කරන්න ඕනේ? දැන් ඉතින් ඒ ඉගෙන ගන්න සැත්තෙන් ඒක කරගන්න. ටීවී එක බලලා අරව මේ කළා ඒ ලෝකේ තියෙන ඒවට උත්තර ගන්න. බුදුදහම ඇතුලේ ලෝකේ පැන හොයන්න යන්නේ එපා. බුදුදහම ඇතුලෙන් ඔබ හොයා ගන්න ඕනේ මොකද්ද? තමන්ට තියෙන ප්‍රශ්න ගැන. එතකොට එහෙනම් මේ වෙලාවේ පින්වදනේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන්න. තමන්ට ඔන්න ඔය තත්ත්වයට තමන් වැටෙනකොට පින්වදනේ අපහසුතාවයක් දැනෙන්නේ නැද්ද ඔබට? ඒ කියන්නේ කොහේ හරි ගියාට පස්සේ පාසියකට හෝ වේවා ඉස්කෝලේ හෝ වේවා කොහේ හරි ගියාට පස්සේ බින්දනේ අනිත් කෙනා හැතිරෙන විදිහෙන් තමන්ට තමන් පහත් කියලා දැනෙන්න ගන්නකොට තමන් විවිධාකාර දේවල් කරන්න උත්සාහ කරන්නේ නැද්ද ඒ කියන පීඩාවෙන් නිදහස් වෙන්න? තව කෙනෙක්ව පල්ලෙහාට දැම්මට පස්සේ පින්විතනේ ඔබට සතුටක් ආවද නැද්ද? ඔබ ජෝක් කරේ කවුරු වෙනුවෙන්ද? මතකද ඔබ ජෝක් කරන විහිළු කරන මතකද යාළුවන්ට? ඒ යාළුවන්ට විහිළු කිරීම තුළ ඒ යාළුවව මොනවා කිරීමද කළේ? පහළට දැමීම කළේ. ඒ කරනකොට ඔබට ප්‍රීතියක් ආවද නැද්ද? ඇයි ඔබ තව කෙනෙක් එක්ක ඒක කියන්නේ හැමතිස්සෙම? තව කෙනෙකුට කියන්නේ පේනව නේද අර? අර අදියෝ සම්බදරේපු දාන් ආවට ඒක දාගෙන ඇවිදින්නව බෑ හරියටත් කියලා අරයවත් අල්ලගෙන මක් කරනවද? හිනා වෙනවා. එයා ඒක පිළිගත්තොත් ඔබට පුදුමාකාර සතුටේ. ඒ කියන්නේ සිංහසනේ ඔබේ පෙළීමෙන් මක් වුණාද? නිදහස් වුණා. හැබැයි මේ පිළීමෙන් ඒ වෙලාවේ නිදහස් වුණාට පින්විතනේ ඔබ එක ජෝක් එකක් කරලා විතර නතර කරන්නේ නැහැ. ඇයි? තාම පින්විතනේ අර මූලයේ ඔබ ගාව තියෙනවා. ඒක නිසා අරයව අරමුණු වෙන හැම වෙලාවකම ඔබට දැනෙනවා ඔබ පහත්තේ, එයා උසස්සේ කියලා. හොඳට බලන්න මේ මම මේ ප්‍රතිඵලය ගැන තාම කියන්නේ මම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලට ආවේ නැහැ පින්විතනේ. මොකද ඒක ඔබට දැනෙන එකක් නෙමෙයිනේ. නමුත් මේ ප්‍රතිඵලය ඔබට දැනන ඔබ මේවා කළා තියෙනවානේ. ඔය රැවිලි ගෙරවිලි ඔච්චං කිරිලි ඔය ඔක්කොම තියෙන්නේ ඔන්න ඔක ඇතුලේ. හොඳට බලන්න කල්පනා කරලා. ඔය දේවල් සමාසංගතින ජීවිතේ කරන්නේ ඉන්න ගම. ඔබ සතුටටපත් වෙනවා. ඒ සතුටටපත් වෙන්නේ පිංගදේ. ඒතර ඔබ හොඳට ඉඳලා බලන්න. තව කෙනෙක් දිහා බල්ලි වෙලා ඔබ කරන යම් වැඩ පිළිවෙලක් තුළ ඔබ සතුටටපත් වෙනවා නම් ඔබ මොනතරම් පල්ලෙහාට වැඩිච්ච කෙනෙක්ද කියලා. ඒ කියන්නේ පිංගදේ ඔබ මහා පුදුම පීඩාවකටපත් වෙච්ච කෙනෙක්. දැන් ඔබ මේ හොයනවනේ මේ ඔය හාමුදුරුවෝ කියන තරම් පීඩා විඳිනවද ඇත්තටම අපි? ඔය හොයනවනේ. මතක පිංගදේ අර ආස්වාද ස්වභාවය විතරයි. මොන්න තරම් දායකින්ද ඉන්නේ කියන එක ගැන මතක නැහැ පින්වදනේ. ඔබ මම හැදුනා කියලා කියන්නේ පින්වදනේ එතන ගින්නක් විතරයි තියෙන්නේ. තනි කරම ගින්නක්. ඉතින් මේක දැක ගන්න ඕන එකක් පින්වදනේ. මේක දැනෙනවා නම් ඔක්කොටම නිවන් දකින්න පුළුවන්. නමුත් මේක දැනෙන්නේ නැහැ පින්වදනේ. මේක දැක ගන්න ඕනේ. ඒතකොට දැක ගන්න කෙනාට විතරයි නිවන තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න කෙනාට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස් සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුක්පඤ්ඤස්. මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තින්ටගේ අවබෝධය පිණිස විතරයි. දුෂ්ප්‍රඥාට මේක තේරුම් ගන්න බෑ කියලා. ඒ කියන්නේ දුෂ්ප්‍රඥා කියලා කියන්නේ පින්විතනේ. උගතා දුෂ්ප්‍රඥෙද්ද නැද්ද කියන්න පුළුවන්ද මොකද ඒක? එහෙම ඕක කියන්න බෑ නේද? උගත්කමයි බුද්ධිමත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ තුනක්. උගත්කම කියලා කියන්නේ මේකද? ඌ අරගත් එක. තාව කෙනෙක් කියපු එකකින් ඌ ගත්ත ටික තමයි උගත්කම කියන්නේ. බුද්ධිමත්කම කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධිය මෙහෙමල වැඩ කරන්න පුළුවන් ඒ අවස්ථාවේදී සුදුසු විදියට කටයුතු කරන්න පුළුවන් ස්වභාවය. ඒ හරක් මරණ කෙනත් බුද්ධිමත්. ඒකට පිනද පවද ඒකක්වත් නෙමෙයි පින්වතුනි ඒ අවස්ථාවේදී මනස මෙහෙමල ස්නානෝසජ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ වගේ ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරන්න බෑ. තන්ට සුදුසු නුවණ කියලා කියන්නේ. ආන් ඒ වගේ පින්වතුනි එහෙම කටයුතු කරන්න පුළුවන් කෙනාට බුද්ධිමතා කියලා කියනවා. ඒක ගොඩක් දුරට අත්දැකීමෙන් හම්බ වෙන්නේ. ප්‍රඥාවන්තකම කියන්නේ එහෙම එකක් නෙමෙයි පින්වතුනි. ප්‍රඥාවන්තයා පළමු ප්‍රඥාවන්තයා බිහි වෙන්නේ පින්වතුනි සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයෙන්. එතකන් එයා ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙක් ඉන්නවා. ඒ කියන්නේ පින්වතුනි එයාට ප්‍රඥාව තියෙනව නෙමෙයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියට. හේතුක ප්‍රතිසන්දිලාභියාට ප්‍රඥාව ලැබීම උදෙසා මෙහෙවන්න පුළුවන් චිත්ත ස්වභාවයක් තියෙනවා. හේතුක ප්‍රතිසන්දිලාභියෙක් ඉන්න පුළුවන් පින්වතුනි සත්පුරුෂ සංසේවනයේ නැති නිසා එහෙම මැරලා යනවා. ප්‍රඥාව මාත්‍රයක්වත් පිළිහිටන්නේ නැතුව මැරලා යනවා. ප්‍රඥාව පිළිහිටන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙනකොට ප්‍රඥාව පිළිහිටන. එකෙන ධර්මයේ කෙරෙහි විශ්වාසයටපත් වෙනකොට ධර්මයේ කෙරෙහි විශ්වාසයටපත් වෙන්න තියෙන ක්‍රමය මොකයි? සවාක්කාතෝ ගාථාව කියමින් බෝධියක් වටේ සක්මන් කළා නම් මකිනවද? ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙන. ඒක නේද ගොඩක් අය කරන්නේ? එහෙමද ශ්‍රද්ධාවටපත් වෙන ධර්මයේ කෙරෙහි? නෑ නේද? ධර්මයේ ශ්‍රද්ධාවටපත් වෙන නම් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙන සංගයා කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙන නම් දහම් ශ්‍රවණය කරන්න ඕන. දහම් ශ්‍රවණය තුළ පින්විතනේ ඒ කියන විශ්වාසය තමන් තුළ ගොඩ නැගෙන්න ඕන. ඒ කියන්නේ තමන් මේ දුක්ඛස්කන්ධය දකින්න ඕනේ පින්විත. දැන් හොඳට බලන්න මේ දුක කියන එක පේන එකක් නෙමෙයි ඇහැට පින්විත. මේ දුක කියන්නේ දැනෙන එකක් නෙමෙයි. දැනෙන එකකුත් නෙමෙයි පේන එකකුත් නෙමෙයි මේ කතා කරන්නේ. දැනෙන එකක් තියෙනවා නම් පේන එකක් තියෙනවා නම් පින්විතනේ මේ ලෝකේ ඉන හැමෝම මකේද? නිවන සාක්ෂාත් කරයි. එහෙම කරන්න බෑ. මොකද මේ මං කියන්නේ ඔබට දැන් දැනෙන්නේ නැහැනේ පිංගද? කෙනෙක් දිහා දැක්කට පස්සේ ඔබට 1000ක් ආවා. ඊට පස්සේ ඔබ තව කෙනෙකුට මොනවා හරි එයා ගැන කියලා ඉවරලා දෙන්නත් එක hina වුණා. එතකොට ඒ සිද්ධියේදී පිංගසනේ ඔබ දැනගත්ත එක දෙයයි මොකද්ද? ඒ ජෝක් එකක් කළා දෙන්නත් එක මස් වුණා කියලාද? සතුට වුණා කියලා. නමුත් මෙතන මේ දෙන්නම මොනතරම් පල්ලෙහාට වැඩිද දෙන්නේද කියලා හිතලා බලන්න. ඉතින් මේ ලෝකේ ඉන්නේ මෙතන වැඩි හරියක් පල්ලෙහාට වැඩිද උන් තමයි. දැන් ඔහොමයි නෙමෙයි දින්නේ. දැන් ඔබම ගෙදරින් කියලා එන්න. දැන් මම මෙහෙම ගියාට පස්සේ දැන් ඔන්න දැන් අර අරුන් ටික දැන් මට එක එක කියයි. ඔබම කියලා යන්නේ ඈ? දරුවන්ට කියන්නේ පුතේ ඔය මොකද්ද යන්නේ? ඕක හොඳයි තමයි පුතේ. නමුත් දැන් ඔහොම ඇඳගෙන ගියාට පස්සේ hina වෙනවනේ පුතේ මිනිස්සු අපිට. ඔබම කියනවද නැද්ද? කියනවා. ඇයි hina වෙන්නේ ඉතින්? ඇයි hina වෙන්නේ? මිනිස්සු hina වෙන්නේ ඇයි ඔබ එහෙම ඇඳන් ගියා? මිනිස් ඒ මිනිස්සුන්ට හිතෙනවා පින්විතනේ මේ මිනිස්සු පහත් කියලා. ඔබට වඩා ඊට පස්සේ මිනිස්සු කරන්නේ ඔබට මක් වෙනකද hina වෙන්නේ. මේකවල ඉතල බලන්න ඔබ දිග කොණ්ඩයක් තියාගෙන ඉඳලා කාලෙක ඉඳන් කොණ්ඩේ කැපුවා කියලා. මිනිස්සු hina වෙනවද නැද්ද? hina වෙනවා. මොකද කාන්තාවන්ගේ කොණ්ඩේ කපලා තියෙන අවස්ථා ගොඩක් බැලුවොත් එහෙම වෙන්නේ ගොඩක් ලොකු සල්ලිකාර අය තමයි වැඩිපුර එහෙම කරලා තියෙන්නේ. දෙකෙන් දැන් එන මාත සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියලා කොණ්ඩේ ටික කපා ගන්න එපා. ඒක ගැන නෙමෙයි කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා. හැමෝම එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට මම කියන එක කොටසක් ඔය. තවත් හේතු තියෙනවා ඒවට. එතකොට ඒ වගේ එකක් නම් හිතේ තියෙන්නේ. දැන් කොණ්ඩේ කපාගෙන ඉන්නව දැක්කොත් එහෙම මොකද වෙන්නේ? ඇයි ගමේ ගොඩේ ඉන්න ඔක්කොම දැන් කොණ්ඩේ කපලා ඉන්නවද? නෑ. දැන් ඔය එකේ කට් එන්නේ පිංගුදින අර කට් මේ කට් කිය කිය ඒ ඒ ඒවා එනකොට ඒවා මුලින්ම එන්නේ කොහෙදද? ගමටද? නගරෙටද? නගරෙට. ඒ නගරෙත් කාටද මුලින්ම එන්නේ ඒක? හොඳට තියෙන මිනිස්සුන්ට. මොකද හේතුව? අන්තර්ජාලය පාවිච්චි කරන්නේ කවුද? පිටරට යන්නේ කවුද? දැන් හොඳට කල්පනා කරන්න මුලින්ම කලි සංගන්දින්න පටන් ගත්තේ ගමේ ජීෙන් ආච්චිද නැත්නම් මේ නගරේ ඉන්න ඔය කවුරු හරි කෙනාද? යම හොඳටම දන්නවා ඒක. මොකද හේතුව පෙන්නේ පිට රටත් එක්ක හෝ මොනවා හරි එකක් එක සම්බන්ධකම් පවත්න්නේ මුලින්ම රටේදී යමක්කම තියෙන මිනිස්සු. එතකොට යමක්කම තියෙන මිනිස්සුත් එක්ක පෙන්නේ යමක්කම අඩු මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට තියෙනවා ප්‍රශ්නයක් හැමතිස්සෙම. ඒ මොකක්ද ඒ තියෙන්නේ? හීනමානේ. දැන් මම මේ කියන ටික වැටහෙනවද? මේ ටික වැටහෙන්නේ නැත්නම් ඊළඟ ටික වැටහෙන්නේ නැහැ ඒකයි. මම මේකට හේතු පෙන්වන්න හදන්නේ දැන් තව ටිකකින්. ඉස්සල මේ ඵලය මෙහෙම ඵලයක් තියෙන බව ඔබට තේරෙනවද? එතකොට එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයට එක එක පැතිවලේ ඒ හීනමාන ස්වභාවය හැදෙනවා. ඉතින් ඒක කියනවා ඒ තමයි මේ මුන් ඉදිමෙන්න හදනවා. එහෙම කියනවද නැද්ද? ඈ මුන් ඉදිමෙන්න හදනවා. ලොකුකම පෙන්වන්න හදනවා. අර අකුරු දෙක කියලා ෂෝ එක පෙන්වන්න හදනවා. නේද? එහෙම දේව පාවිච්චි කරන වචන දින ඔහොම කීයේ පිටින්ද මේ? ඔය හැම එකකින් වෙන්නේ ඔබ සතුටටපත් වෙනවා. හැබැයි ඔබ එකක් හොඳට ඔළුවේ දාලා ගත්තා නම් හරියි. ඔබට යම්කිසි සතුටක් ආවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඊට මොහොතකට කලින් මක් වෙලා හිටපු කෙනෙක්ද? පෙරෙලා හිටපු කෙනෙක්. ඔබ ඒක හැමදෙස්සම සිහිපත් කරගන්න. එහෙනම් යම් ආස්වාදයක් තමන්ගේ ජීවිතයට එනවා කියලා කියන්නේ මේකද? තමන් මේ වලක ඉඳලා ගොඩට ආපු කෙනෙක්. මොහොතකට වලෙන් ගොඩට ආපු කෙනෙක්. හැබැයි ඔබ ඒ වලෙන් ගොඩට ආවේ පින්වතුනි යම් ක්‍රියාකාරීත්වයක් තුලින්. උඩපැනීම තුලින්. එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ උඩ පයින් තාක්කල් විතරයි ඔබට මොකේ ඉන්න පුළුවන්. වලෙන් උඩ ඉන්න පුළුවන්. එහෙනම් සතුටක් ඇති වෙච්ච මොහොතට පස්සේ ආයි කොහෙද ඉන්නේ? ආයි වලේ. ඊට පස්සේ ආයි ඕකෙන් ගොඩට එන්න මොකක් කරන්න ඕනේ? ආයි උඩ පයින් ඕනේ. මොකද හේතුව පින්වතුනි ඔබ වලෙන් ගොඩට එන ක්‍රමය දන්නේ නැහැ. ඔබ වලට වැටුනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔබ දන්නේ එක දෙයයි පිළිගනි වලේ ඉන්නකොට පීඩාකාරී මේක කළොත් යන්තම් උඩට පයින්න පුළුවන් උඩට පැනනාම හරි ෂෝක් ඒ කියන්නේ පොළොව මට්ටමට ආවම හරි ෂෝක් වටහ ගන්න නැති එක තමයි මේ පොළොව මට්ටමට ආවම ෂෝක් උනේ කොහේ හිටපෙහින්දද වලේ හිටපෙහින්ද පොළොව මට්ටම කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න ඕනේ තැන. මේ සාමාන්‍යයෙන් ඉන්න ඕනේ තැනටපත් වෙනකොට සැපක් එන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඉන්න ඕනේ තැන සැප කියලා එකක් නැහැනේ. නමුත් ඔබ යම් අවස්ථාවක සාමාන්‍ය තැනට ආයි එනකොට පින්විතරි ඔබට සැපයි. ඔලුව කැක්කමක් හැදිච්ච අවස්ථාව අපි කතා කළේ. ඔලුව කැක්කුමක් නැති වෙන්නේ එක සැපද? නෑ සැපද කාට හරි? නෑ. නමුත් ඔලුව කැක්කුමක් හැදිලා හැම ඔලුව කැක්කම සනීපුනොත් මොකද වෙන්නේ? අන්න සැප තියෙනවා. එහෙනම් පිළිගනි පොළොව මට්ටමට ආවා කියන එක සැප වෙන්න විදිහක් නෑ. නමුත් පොළොව මට්ටමට එමේදී ඔබට සැපක් ආවා නම් එහෙම. ඔබ දැනගන්න ඕනේ කාරණාව මොකක්ද? කොහේ ඉඳලාද මේ එන්නේ? වලේ ඉඳලා මේ එන්නේ. එනම් වලට වැටිච්ච කාපින් ඇතුනි ඒ අභිසංකාරයෙන් වලෙන් උඩට ගන්නවා පොඩ්ඩක් උඩට එනවා ඒ වලෙන් උඩට ආපු ගමන් පින් ඇතුනි පොළොව මට්ටමට ආපු ගමන් පුදුම ආස්වාදයි තියාගෙන ඉන්න පුළුවන්ද බෑ මොකද හේතුව පින් ඇතුනි ස්වභාවයේ තියෙන්නේ වලේ ස්වභාවයේ වලේ තියෙන්නේ ඒක නිසා යන්නේම කොහෙටද? වලටමයි. අන්න ඒක තේරුම් ගන්න මේ ලෝක සත්‍යය. ස්වභාවයේ තියෙන්නේ වලේ නම් පින්වතුනි හැම තිස්සෙම යන්නේ කොහෙටද? වලටම තමයි. එකපාරක් උඩ පැනනහම ආයේ මේ මට්ටමට එන්න පුළුවන්, එතකොට සතුටුයි. නමුත් මේක පින්වතුනි නිර්ාර්ථක සතුටක්. හේතුව පින්වතුනි ඔය ඉන්නේ ආයේ පොළොව මට්ටමේම තමයි. ඔය වලට වැටෙන්න කලින් ඔබ ඔතන තමයි හිටියේ. එතකොට ඔබට ඔය සතුට තිබුණේ නැහැ. නමුත් වලට වැටිලා ඔබ ආයේ පොළොව මට්ටමට උඩ පනින්නේ තමයි ඔය සතුට ආවේ. ඔය සතුට තියාගන්නත් බෑ. ඇයි? ස්වභාවය කොහෙද තියෙන්නේ? වලේ. එහෙනම් පින්වතුනි ඔය සතුට ගන්න එක නෙමෙයි කරන්න ඕනේ, ඔය සතුටට රැවටෙන එක නෙමෙයි කරන්න ඕනේ. මම මේ කියන එකට වැටහෙනවද? ඔය තමන්ගේ තියෙන ස්වභාවය උස්ස ගන්න පින්වතුනි පොළොව මට්ටමට. එතකොට ආයි වලේ වැටෙන්නේ. එතකොට ආයි වලේ වැටෙන්නේ නැත්නම් ආයි උඩ පයින්න දෙයක්වත් නැහැ. උඩ පැන්නයි කියලා අර බොරු සතුටක් එන්නේ නැහැ. ඕක තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. වැටහුණාද කියන්නේ? අර මනුස්සයව දැක්ක ගමන් ඔබ කොහෙද? වලේ. දැන් අනිත් එක්කෙනාට එක එකව අරයා ගැන කියනවා, ඇඟිල්ල පෙන් දෙක් කර කර සද්ද දදා. ඔබ හොඳට බලන්න චිත්‍රපටිවල හැරි ඔබ දැකලා ඇති පින්වතුනි, අනිත් අයට වඩා වෙනස් විදිහක කවුරුහරි ඇඳගෙන එහෙම ගියොත් අනිත් අය මක් කරනවද? hina වෙනවා, විසිල් ගහනවා, කෑ ගහනවා, හූ තියනවා. ඒ ඔක්කොම මොන නිසාද? හීනමානේ. වලේ. අරක දැක ගම වලේ. එහෙනම් දැන් ඔබට වැටහෙනව නේද මේදෙන මෙන්න මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා. එහෙමනම් මේ අවස්ථාව ලෙඩක් කියලා ඔබ දැක ගන්න පින්වතුනි. මේ අවස්ථාව ලෙඩක් නෙමෙයිද ඔබට තියෙන්නේ? මහත් තුච්ච නින්දිත පහත් තත්ත්වයක් නෙමෙයිද? තමන්ව හැමතිස්සෙම පහත් කියලා හිතන පිරිස් ගොඩ දුරට පින්වතුනි ඔය වැඩේ කරනවා. ඉස්සර මේ ලෝකේ තිබුණානේ මේ, දැන් නම් ඒව ගණන් ගන්නෑ. ගණන් ගන්න ඕනේව නෙමෙයි. කොහොමද? ඉස්සර ලෝකේ තිබ්බනේ මේ කුල ભેදේ කියන එක. ඔන්න ඔය කුල ભેදේ සම්බන්ධව කටයුතු කරද්දී පින්වතුනි සමහර මිනිස්සු දිහා දැක්කහමම කියන්න පුළුවන් මොකක්ද? ඉස්සර දැන් නෙමෙයි. සමහර මිනිස්සු දිහා දැක්කහමම කියන්න පුළුවන් එයා සම්මතයට වඩා පල්ලෙහා කියලා. හේතුව ඇයි? ඇයි එහෙම දැක්කහම කියන්න පුළුවන්? එයාගේ හැසිරෙන විදිය දැක්කහම කියන්න පුළුවන් එයා සම්මතයට වඩා පල්ලෙහා කියලා. මොකද ඉස්තර කියලා කියන්නේ පින්වතුනි දැන් ඔක්කොම අඩුගුලේ ඉන්නේ එකයි. මේ ලෝකේ ජීවත් වෙනාගෙන් හේන 99ම අඩුගුලේ ඉන්නේ. මම මේ කියන අඩුගුලේ මොකද්ද? ආර්ය නොවන. ආර්ය තමයි උසස් කුලේ පින්වතුනි, අනිත් ඔක්කොම අඩුගුලේ. ඒක හොඳටම පේනවනේ ඔබට. ඔබ අඩුගුලේ නෙමෙයි. දැන් කොහොමද දන්නේ? ඔබ ගත කරපු ජීවිත අඩුකුලේ නෙමෙයිද? එතන දැන් කුලේ කිව්වේ මොකද්ද? අර අතීතයේදී විච්ච ඒවා නෙමෙයි. ආර්යද අනාර්යද කියන එක. එහෙමනම් ගත කරපු ජීවිත ඇතුලේ හැමතිස්සෙම තව කෙනෙක්ව පල්ලෙ හදාන්න උත්සාහ කළාද නැද්ද? ගමේ කවුරු හරි කෙනෙක් වින්නද? පින්කමක් කරනවා. ලොකු පින්කමක්. ඊට පස්සේ අනිත් ඒකාලේ මොකද්ද කියන්නේ? ඔව් ඉතින්. කුඩු විකුණන නම් අපිටත් බැරි යවව කර. ඇහිලා තියනවද නැද්ද මේවා? ඕක ඉතින් උදේට ලෑස්ති වෙලා යනවා ඉතින් දඩාවත යන්නේ උන්ට ඔවින් කරන්න බැරුව. හාමුදුරුවෝ 50ක් නෙමෙයි. 100ක් ගෙනහලා දන් දෙන්න බැරි. අහලා තියනවද නැද්ද? පන්සලේ හාමුදුරුවෝ කියනවා අර ගෙදර නෝනා ලක්ෂ දෙකක් පූජා කළා. ළඟින් උපාසකම් අනිත් දෙකනට කියනවා. ඔව් ඉතින්. මිනිහා මරා ගත්තනේ දැන් ෆැන්සින් එක තියෙනවානේ. ඕකිට බැරි යැපින් කරන්න ඕනේ තරම්. කියනවද නැද්ද? චිත්‍රපටි වලින් මේවා අහලා තියෙනවද නැද්ද? චිත්‍රපටි වලින් නේද අහලා තියෙන්නේ? ජීවිතේ අහලා නැහැ. නැහනේ. දිනවල හිතලා බලන්න මේදෙන මොන තරම් තුච්ච නිඳිත තත්යකට වැහැලාද ඔය ඉන්නේ කියලා. ලොකු වලක් ඇතුලේ ඔය ඉන්නේ. අඩු කුලේ. ඒක නිසා පින්වදනේ උත්සාහ කරනවා මක් වෙන්නද? අනිත් අයට වඩා කැපී පේන. දැන් ඉස්සර අර තිබිච්ච සම්මත කුල ක්‍රමයේ ගත්තොත් එහෙම. පල්ලෙහා ඉන්න අය හැමදෙස්සෙම උත්සාහ කරනවා මොකක් කරන්නද? ඉහළට එන්න. මොකද එයාගේ හිත ඇතුලේ තියෙන පින්වදනි මේ ප්‍රශ්නේ. අනිත් අය එයාව පල්ලෙහාට දානව නෙමෙයි. එයාගේ හිත ඇතුලේ ওই ප්‍රශ්නේ තියෙන්නේ මං පල්ලෙහා කියලා. එතකොට එයා උත්සාහ කරනවා පින්වදනි කැපී පේන්න. අදටත් කවුරු හරි කෙනෙක් වැඩිපුර කැපී පේන්න හදනවනම් හොයලා බල. එයාගේ පරම්පරාව මොකක්ද කියලා. මේ කුල ભેදේ ඇක්සෙප්ට් කරනවා නෙමෙයි. මං කිව්වා ඔක්කොම අඩු කුලකාරයෝ ඉන්නේ. අනිත් අයට හිංගෙහින් සා කරමි. එහෙම ඉන්න අඩුගුලකාරයෝ ඔක්කොම ඉන්නේ බෙන්. වසලියෝ. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. උප්පත්තියෙන් කවුරුත් වසලෙක් වෙන්නෙත් නැහැ. බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. එහෙනම් ඔන්න ඔය ගාථාවට අනුව මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ වසලියෝද බ්‍රාහ්මණයෝද? වසලියෝ. ඒ කියන්නේ අඩුගුලකාරයෝ නේද වැඩි හරියක් ඉන්නේ? ශුද්‍රයෝ වැඩි හරියක් ඉන්න සෙන්. ශුද්‍ර කියලා කියන්නේ පිළිදෙන පුංචි පහත්. ශුද්‍රයෝ තමයි වැඩි හරියක් ලෝකේ ඉන්නේ. ඒක නිසා මේ අර සම්මත කුලයට මුකුත් කියනවා හැම නෙමෙයි. නමුත් ඔබට ඕනනම් හොයලා බලන්න පුළුවන් සෙන්දනි. අදට පොඩ පොඩ හරි ඕවා ඉතුරු වෙලා ඇති. මොකද මේව නැති වෙන්නේ නැහැ පිළිදෙන සමාජයෙන්. මේව නැති වෙන්නේ අරිහත් ඵලයෙන්. අරිහත් ඵලයට යනකම් පින්වදිනේ මේව අරගෙන යනවා. කවුරු හරි කෙනෙක් වැඩිපුර කැපී පේන්නේ මහදනවා නම් ඔබ හොයලා බලන්න පරම්පරාව පින්වදිනේ එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. ගොඩාක් කැපී පේන හැමෝම කැපී පේන්න හදන්නේ. මතක කරන්නේ ෆයිල් එක. හැමෝම කැපී පේන්න හදන නමුත් කෙනෙක් ඉන්නවා නම් ගොඩාක් කැපී පේන්න හදනවා හැමතිස්සෙම කතා කරනවා හැමතිස්සෙම බාධා කරනවා අනිත් අයට බාධා කළ තමන්ව ඉන්න බව පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට පින්වදිනි අනිත් සත්වයා ඔබට නොකිව්වට අනිත් සත්වයා ඔබ ගැන එහෙම හිතා ගන්නවා. මූණන් මේ මෙහෙම එකෙක් කියලා. ඒක තමයි එදා ඉඳලා ආපු සිරිත පින්වදිනි එදා ඉඳලා ආපු ක්‍රමේ. මේක හොඳ අවබෝධයෙන් ඔබ බලන්න පින්වදිනි මේක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට ඕනේ මේ කුලය ගැන කතා කරගන්න නෙවෙයි. දැන් අපිට ඕනේ පින්වදිනි මේක එන විදිහ බලලි විදලා නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොයාගන්න. මේක නතර කරගන්න ක්‍රමයේ තථාගතයන් වහන්සේ දේශනා කළා. මේක හරියට කරගත්තොත් මේක නතර කරගන්න පුළුවන්. එහෙනම් ඔබ හිතලා බලන්න. ඔබට කැම නැති වෙන එක ගැන නෙමෙයි පිටින්නේ මේ කියන්නේ. ඔබට කැම කියන එක හැමදෙස්සෙම ඕනේ වෙන්නේ නැහැ නේ. කෑම කියන එක ඕන වෙන්නේ බඩගින්න එන වෙලාවටනේ. කෑම නැති වෙන එක ගැන නෙමෙයි පිංගතනේ මේ කියන්නේ. මේ කියන්නේ පිංගතනේ හිතක් හිතක් ගන්නේ ඔබ කොච්චරට පෙළෙනවද කියලා තේරුම් ගන්න. කාමේ නිසා නෙමෙයි පිංගතනේ. කාමේ නිසාත් ඔබ පෙළෙනවා. හැබැයි මේ කියන්නේ කාමේ නිසා නෙමෙයි. රූපේ නිසාත් ඔබ පෙළෙනවා. මේ කියන්නේ රූපේ නිසා පෙළෙන එකක් නෙමෙයි. අරූපේ නිසාත් ඔබ පෙළෙනවා. මේ කියන්නේ අරූපේ නිසාත් නෙමෙයි. ඒ පෙළීමත් නෙමෙයි. ඒකත් එහා ගිය තව පෙළීමක් ගැන මේ කියන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න පුළුවන් රූපේ නිසාත් පෙළෙනවා, කාමේ නිසාත් පෙළෙනවා, අරූපේ නිසාත් පෙළෙනවා. මේ මානේ නිසාත් පෙළෙනවා. කන්න නැතුවත් පෙළෙනවා, බොන නැතුවත් පෙළෙනවා, චූබරටත් පෙළෙනවා, බඩගින්නටත් පෙළෙනවා. කක්කබරටත් පෙළෙනවා. වතුර දිබහටත් පෙළෙනවා, හීතලටත් පෙළෙනවා, උස්සටත් පෙළෙනවා. දැන් මොකද්ද ඔය පැවැත්මෙන් ගන්නවද? මනුස්සයෙක් දැක්කම ඔය පෙළෙනවද? එක්ක හීනමාන එනවා, එක්ක සෙය්‍යමාන එනවා, එක්ක සදිසමාන එනවා. ඔය තුනෙන් එකක් එනවා පිංගතනේ දැක්ක ගම. ඔබට මොකක් හරි හිතිච්ච ගමනොත් එනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න. කෙනෙක් භාවනා කර කර ඉන්නවා. පොතනි යන ගම. ගොඩක් දුරට මිනිසුන්ට මොකද හිතෙන්නේ? ඇයි ඔබ ඔබේ ගෙදර ආයතන පේන්න වැඩිය භාවනා කරන්න කැමති නැද්ද? ඇයි ඔෆිස් එකට ගිහිල්ලා ඉවර වෙලා පින්වද මේ ලන්ච් අවර් එකේ වෙලාවේදී ඔබ පැය කාලෙකින් විතර ලන්ච් එක අරගෙන ඉන්නලා ඉතුරු විනාඩි 45 භාවනා කරන්නත් එතන ඉඳගෙන? ඉතින් භාවනා කරන එක හොඳයිද නරකයිද? ඇයි එහෙම කරන්නේ නැත්තේ? භාවනා කළත් නිකන් ඇස් දෙක පියාගෙන ඉන්නේ. නිදිද? ඔව් පොඩ්ඩක් නිදි මතයි. එහෙම කියාගෙන භාවනා කරන්නේ ඇයි හැංගිලා? ඇයි නිදා ගන්න එක පේන්න කරනවා, භාවනා කරන එක හැංගිලා කරන අයියේ? දැන් ලන්ච් රූම් එකේ ඔබ නිදාගෙන නැද්ද ඕන් තරම්? නිදාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ නේද කාටවත්? භාවනා කළොත් එම් මොකද? දැකලා වේදනේ. අර ඔබව දකින්න වෙලාවට අර පුද්ගලයන්ගේ හිතේ හටගන්න මොන මානයක්ද? හීන මානයක්. මොකද වින්දනේ? ඔන්න මම මේවට හේතු කියන්නම් දැන්. දැන් ඔබට මේ தත්ත්වය පැහැදිලි නේද? මේ தත්ත්වේ නැති කෙනෙක් අත උස්ස. මොකද දෝලාව ලෑස්ති ගෙදර වඩම්ම. මේ தත්ත්වය වින්දනේ ලෝකෙ ඉන්න හැම කෙනාටම තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ සත්ව කියන ස්වභාවයට පත් වෙච්ච හැම කෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා පිළිගන්න. ඒ කියන්නේ හැම කෙනාම හැම මොහොතකම පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔය කාරණාව නිසා. ඔය කාරණාව මම දැන් මෙහෙම කිව්වේ කියන්නේ මේකින් ඔබගේ දැනීම පිණිස. මේ කාරණාව නතර කරගන්න පුළුවන් අහංකරණේ නතර කරන වෙලාවෙදි විතරයි. අහංකරණය කරන තාක්කල් ඔය මාන තුනෙන් එකකින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දිනේ ඔය මාන තුන ගැලවිලා යන්නේ. අරිහත් ඵලයේ පූර්ණ වෙන වෙලාවට. නමුත් ඔබ දැනගත්තා නම් තේමදලි මම මේ කියන්නේ අනුසේනේ ගැලවෙන්නේ මේ වෙලාවට. අනුසේ මේ වෙලාවට ගලව ගමු. හැබැයි ඒිට උඩින් තියෙන දහ ජරාව ටික දැන් ගලව ගමු. මහා විලි සංගෙනති වැඩන්නේ තේමදනේ. කෙනෙක් භාවනා කර කර ඉන්නවා දැක්කම තව කෙනෙක් ළඟින් ගිහලා ඉඳගෙන භාවනා කරනවා. මොකක් හින්දාද? නිවන් දකින්නද? නෑ. හීනමානෙට කරන වැඩක් ඒ. හැමෝම නෙමෙයි බෙදලේ. එහෙම කියන්න බෑ. හීනමානෙ හැමෝටම තියෙන. නමුත් ඒක කරන්නේ ඒකම නිසා කියන්න බෑ. ගුරුවරයා භාවනා කර කර ඉන්නවා දැක්කම ගෝලයාටත් හිතනවා නේ මමත් මේක කළා නම් හොඳයි. මමත් කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉඳගන්න එක ගැන නෙමෙයි මේ කියන්නේ. කුසල සංකාරයන්නේ. ගොඩ පිරිසකට තියෙන්නේ මොකද්ද? කෙනෙක් භාවනා කරගෙන ඉන්නවා දැක්කට පස්සේ වෙනසින් එක පාට හැංගෙනවා තමන් පල්ලෙහා කියලා. වෙනසින් මං හැදුනොත් ඉතින් මං පල්ලෙහා ද උසස්ද කියලා හිකුත් එන්නේ නැහැ. හැමදෙස්ෙම දෙකක් තියෙනවා නම් පින්වතුනි ওই දෙකට ওই දෙක සංසන්දනේ වෙනකොට වෙන්න පුළුවන් කරුණු තුනක් තියෙන්න ඕනේ නේද? එක්ක සම වෙන්න ඕනේ. දැන් ඔබ මැච් එකක් ගහනකොට පින්වතුනි ඔය තියෙන සෙය්‍යමාන, හීනමාන, සල්සමාන තමයි තියෙන්නේ මැච් එකේ. මොනවද? දිනුම කියන්නේ සෙය්‍යමාන. පැනදුම කියන්නේ හීනමාන. රෝවීම කියන්නේ මොකද්ද? සල්සමාන. ඔය තියෙන්නේ. මේක දන්නවනේ හැමෝම. දිනුම, පැනදුම, රෝවීම කියන තුන දන්නවනේ නේද? අන්න ඒ වගේ පින්වතුනි මමලා දෙන්නේ එකපාර ඉන්නකොට මොකද වෙන්නේ? මමල දෙන්නේ මෙතන මෙතන. දැන් ඔය දෙන්න කම්පහ වෙනකොට මොකද වෙන්නේ? එක්ක හීනමාන අවස්ථාවට වැටෙනවා. එක්ක සදිතමාන අවස්ථාවට වැටෙනවා. එක්ක සෙය්‍යමාන අවස්ථාවට වැටෙනවා. එහෙනම් මම හැදෙන තාක්කල් මේක මෙහෙම මුළුමනින්ම අයින් කරන්න බෑ. නමුත් මේ ගැන දැනගෙන හිටියනම් පින්වතුනි ඔය තියෙන පහත් තත්ත්වෙන් ටික ටික මිදෙන්න පුළුවන්. හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න එකයි වැදගත්. එහෙමනම් කොහොමද පිළිගන්නේ? භාවනා කරන කෙනා දිහා දැක්කට පස්සේ ඇවිදගෙන යන කෙනාට හීනමානයක් ආවා. අවිදම අනිත් පැත්තේ එක්කෙනෙක් කකකකා ඉන්නවා. එතකොට ඔබටත් හිතෙනවද? මාත් ගිහිල්ලා කන්න ඕනේ පොඩ්ඩ. හිතනවද? නෑ. නැත්නම් එහා පැත්තේ එක්කෙනෙක් හරකිවුඩ ගගහා ඉන්නවා. මෙහා පැත්තේ එක්කෙනෙක් භාවනා කර කර ඉන්නවා. ඔබ යන්නේ කොයි පැත්තටද? භාවනා කරන පැත්ත. අර පැත්තට යන්නේ. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මේ වෙනස හටගන්නේ කොතනින්ද කියලා. මම කියන කෙනා හටගන්න පටන් ගන්න මූල බීජයක් තියෙනවා. ඒක තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන්නේ. ඒක අපි දැන් දන්නවනේ හොඳට. අවිද්‍යාවෙන් ඔන්න ඔය පහ ආස්වාදයි, සැපයි, සාරයි කියලා අල්ලගෙන සුභයි කියන නිගමනයේ පැවිදිලා ඉන්න කල් මොකද වෙන්නේ? ඔය බව හැදිල්ල සිද්ධ වෙනවා. මේක ඔබ දන්නවනේ. සුභයි නම් අනිවාර්යෙන් මොනව හදනවද? ඉතින් බව හදනවා. සුභයි කියලා කිව්වේ මොකද්ද? බවයට හොඳයි, සුදුසුයි, හොඳයි. ඉතින් ඒ පහ අරගෙන ඉවර වෙලා ඒක බවට හොඳයි කියලානේ අරන් යන්නේ. ඒ වගේම සිංහසෙන් දැන් පහේව කීයක් තියෙනවද ඔබ ගාව? අපි කතා කළේ ඔබ කිව්වේ 100. ඈ? අනන්ත ප්‍රමාණ සංඛ්‍යා. අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් පහේව තියෙනවා. ඒ කියන්නේ පිංගුතේ අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් මමලා ඉන්නවා ඔබ ගාව. ඒ අවස්ථාවේදී නිපදවීම උදෙසා. දැන් අපි ගමු පිංගුතේ අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ ඔය පහක් මම කියලා නේ රූපයක් අඳගන්නකෝ. අවිද්‍යාව පෙට්ටියේ තියෙනවා. ඒක ඇතුලේ ඔය පහේව තියෙනවා. දැන් ඔය පහේව අරගෙන ඉස්සරහට ආවට පස්සේ ඔකේ හැදෙන්නේ මමෙක් නේ. දැන් ඇතුළෙම අපි නිකන් මමෙක් හදමු බලන්න. දැන් ওই පෙට්ටිය ඇතුළේ මමල කී දෙනෙක් ඉන්නවද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. දැන් ওই පෙට්ටිය ඇතුළේ පින්වසනේ ඔබ ඇහැ තියාගෙන බලාගෙන ඉන්න ওই පෙට්ටිය ඇතුළේ ඉන්න මමල හැසිරෙන්නේ කොහොමද කියලා. එතකොට ඔබට පේන එකක් නැද්ද? එකෙක් කියනවා මම තමයි බොල රජ. තොපි මට වඩා පහල. තව එකෙක් කියනවා මං ඇමති, තෝ අපිට වඩා පහල. මන් සිටු තෝ අපිට වඩා පහල. තයි කියන ඕවි තින් අපි කසල සෝද්ද කියන ඕගොල්ලෝ ඔක්කොම උසස්නේ. හොඳට වන්නේ පෙට්ටිය ඇතුලේ ඔහොම සිද්ධියක් වෙන්නේ නැද්ද කියලා. අපි මේ පෙට්ටියින් ඔක්කොටම පණ දුන්නොත් එහෙම හදලා රූප බවට පත් කරලා ඉන්නලා. එහෙනම් පින්දේ මේ රණ්ඩුව මොකක් ඇතුලේ යනවද? මේ පෙට්ටිය ඇතුලේම සිද්ධ වෙනවා. මේ උස්මිටි කම පිංගතනි එතන තියෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ පිංගතනි? එතනින් එකක් අරගෙන ඔබ එළියට ඇදෙල්ල ඔන්න ඇත්තට මම හදනවා. ඔන්න දැන් මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගන්නකොටම පින්වතුනි මම ඉන්නව නම් තව කෙනෙකුත් ඉන්නවනේ. දැන් ඒ කෙනා මොන ස්වභාවයෙන්ද ඉන්නේ? අර පෙට්ටිය ඇතුලේ තිබිච්ච විදියටම තමයි පින්වතුනි දැන් මෙතනින් එහාට ගණ දෙනෝ යන්නේ. දැන් පෙට්ටිය ඇතුලේ අපි ඇහැලා බලනකොට පෙට්ටිය ඇතුලේ ඉන්නව එක්කෙනෙක් භාවනා කරනවා එක්කෙනෙක් ඇවිදිනවා. එතන මේ පෙට්ටිය ඇතුලේ ඒ දෙකෙන් පින්වතුනි භාවනා කරන කෙනා උසස්. අන්න එහෙනම් මොකද වෙන්නේ? පින්වතුනි ඇවිදින්න මම හදපු ගමන් මම හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒක අරයා භාවනා කරන මම මේ ඇවිදින මම. එහෙනම් මොකද වෙන්නේ? අර භාවනා කරන එක උසස් කියලා තමන් පල්ලෙහා කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. දැන් ඕකට නිගමනේ අරන් ආවේ කොහෙන්ද? අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ. එතන තමයි පින්වතුනි උස්මිටිකම තියෙන්නේ. එතන තියෙන උස්මිටිකම තමයි පින්වතුනි මේ මම හැදෙන්න ගන්නකොට මකෙන්නේ ප්‍රකාශ වෙන්න පටන් ගන්න. එහෙනම් ඕකට කරන්න තියෙන එකම ප්‍රතිකාරමේ මොකද්ද? හැදුනට පස්සේ මොකුත් නොකර ඉන්න එකද? නෑ, හැදුනා කියලා කියන්නේ මම හැදෙනකොටම පෙළෙනවා. ඒ පෙළෙන නිසා තමයි පෙළීමෙන් නිදහස් වෙන දේවල් ඔය කරන්නේ. එහෙනම් ඉතින් අපි පෙළීමෙන් නිදහස් වෙන දේවල් නොකරෙමු. එයා භාවනා කරනවා අපි ළඟට නොගින් එමු. අපි යා. එතකොට නිදහස් නේද අපි? ඈ? එතන අපි පෙළෙන්නේ නැහැ. මොකද ඉතින් එතන පෙළෙන්නේ නැහැ නේද? පෙළෙනවා. පෙළෙනවා නිදහස් වෙන්නේ නැහැ. පෙළි පෙළි යනවා එතන. පාරේ යන කෙනෙක් යනකොට මිනිහෙකුට ආසාවක් හිතෙනවා. හිතිලා යනවා. දැන් යන්නේ සතුටින්. නෑ. මේ කාන්තාවත් එක්ක කතා කළා නම් හෝ මොනවාරි වැඩ පිළිලක් කළා නම් එයා සතුටටපත් වෙන්න පුළුවන්. නැවත එයා එහෙම කරන්නේ නැත්නම් එයා යනවා. දැන් සතුටින් යන්නේ. නෑ. එහෙනම් පින්වතුනි ඔබ මම හැදෙන වෙලාවේ එයා පැත්තේ කෙනා භාවනා කරනවා. එතකොටම ඔබගේ හිතට ඇදෙල්ල ඉවරයි මොකද? එයා උසස් මම පල්ලෙහා කියලා. නමුත් ඒකට ඕනම් ප්‍රතික්‍රියා නොකර යන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියාව නොකර ගියයි කියලා කියන්නේ මේකද අප සතුටින් දෙන්නේ? ඈ? ඒ කියන්නේ පිළිලි නැති වුණාද? නැහැ නේද? එහෙනම් ප්‍රතික්‍රියා කරනවද නැද්ද කියන එක මත පින්ගදෙනි ඔබගේ පිළිල්ල රඳාපවතින්නේ නැහැ. මම හැදුණොත් ඉවරයි. වැටෙනවද මේකද මම හැදුනොත් ඉවරයි කියලා? ගොඹ නතර කරන විදිහක් නැහැ. මොකද ඔබ හැදිච්ච ගමන් නේද එහා පැත්තේ කෙන හැදිලා ඉන්නේ? ඔබ හැදෙනකන් එහා පැත්තේ කෙන හැදෙනවද? නැහැ. මම කියලා එකක් දැනෙන්න පටන් ගන්නකොටම එහා පැත්තේ කෙනෙක් ඉන්නවා. දැන් අසුචි කාපේ කෙන. දැන් පෙට්ටිය ඇතුළට ආයේ හැදාලා බලන්න. එක්කෙනෙක් පාරේ ඇවිදිනවා අනිත් එක්කෙන අසුචි ගන්නවා. පෙට්ටිය ඇතුලේ මොනව යනවද? අසුචි ගන්න එක උසස්ද? නෑ. පෙට්ටිය ඇතුලේ අසුචි ගන්න එක පල්ලෙහා. එහෙනම් එළියට ආවට පස්සේ අසුචි ගන්න එක පල්ලෙහා. දැන් ඒ කාලේ වෙන්නේ සෝපාක කියලා කුලයක් තිබුණා. එහෙනම් ඒ අඩු කුලවල සෝපාක කියලා කුලයක් තිබුණා බුදුහාඳුරන් කාලේ. සා ඊටත් එහා ඉඳලා එන එකක් ඒ. එවනන සෝපාක කියලා කියන්නේ බලු මස් කන හින්දා. දැන් කොරියාවේ ඉන්නේ සෝපාකලාද එතකොට? මේ කොරියාවේ එක ප්‍රදේශයක් කොහෙද තියෙනනේ බලු මස් කන්? එහෙනම් දැන් කොරියාවේ ඉන්නේ සෝපාකලාද? අඩුගලයේද? නැහැ. සම්මත කරගත්තොත්. දෘෂ්ටි අරගෙන සම්මත කරගත්තොත් අරක උසස්ති මේක පල්ලෙහාය කියලා දැන් මොකද වෙන්නේ? එතන ඉඳලා තමයි පෙන්නේ මේක පටන් ගන්න. එහෙනම් ඔය ඔක්කොම දෘෂ්ටි අරව මේවා තියෙන පින්වදෙනි මගේ තුල නෙමෙයි අර සෙද්ධිය ඔක්කොම තියෙන. ඒකෙන් ඔක්කොම හැදෙන නිසා පින්වදෙනි මේ උපදින මේ මම කියලා හැංගෙන්න ගන්නකොට මොකද වෙන්නේ? අර හිණි ගොඩවල් ටික ඔක්කොම ඔලිය කඩාපත්. ඔබ පෙට්ටියෙන් වරන් අරගෙන පින්වදෙනි ඔබ ගත්තේ දැන් උසස් දේ මොනවද පල්ලෙහා මොනවද කියලා එතකොට මම මේ කියන එක තේරෙන්නේ. ඔබ උසස් කියලා හිතන් ඉන්නේ මොනවද? පල්ලෙහා කියලා හිතන් ඉන්නේ මොනවද කියලා බලන්න. අන්න එතකොට පින්විතනි ඔබට තේරෙන්න පටන් ගන්න. ජනාධිපතිතුමා ආවොත් ඔබ නැගිටිනවද නැද්ද? නැගිටිනවා. ඉන්න බෑ ජනාධිපතිතුමා ඉන්නකොට. ජනාධිපතිතුමා එනකොට ඉන්න බෑ. නැගිටිනවා. නෑ ජනාධිපතිතුමා නෙමෙයි. සක්‍රදේවේන්ද්‍රය ආව. අරිහතුන් වහන්සේ නැගිටියේ? නැගිටියේ නෑ. උන්වහන්සේට නැගිටින්නේ නැත්තේ? අපි දැන් සාමාන්‍ය හාමුදුරුව කෙනෙක් නැගිටියේද? ඒත් නෑ. ඇයි? සාමාන්‍ය හාමුදුරුව කෙනෙක් කියලා අරිහතුන් වහන්සේ නමක් නොවන කෙනෙක්. ඇයි නැගිටින්නේ නැත්තේ? ඒ හැදිලා තියෙන හාමුදුරු මමනේ. හාමුදුරු මම සක්‍රදේවේන්ද්‍ර මමට වඩා ලොකුයි. එතන එතන තියෙන්නේ සෙය්‍යමානය. මේවා විතර පහත්මයි කියලා අර සමාජයේ තියෙන පහත් ගතියට දාන්න පුළුවන් ඒවා නෙමෙයි මේ. මේව සංඥා නා සංඥා අතර බ්‍රහ්මයටත් තියෙන ඒවා මේ කතා කරන්නේ. කාම ලෝකේ ඉන්න අති පහත් ඒගොල්ලන්ට තියෙන ඒවා නෙමෙයි මේ. ඒගොල්ලන්ටත් තියෙනවා. අරගොල්ලන්ටත් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝක සම්මතින ශ්‍රේෂ්ඨම පිරිසින්නේ මේව සංඥා නාසඤ්ඤා යතේ නෙමෙයි. ආර්යව හැරෙනකොට ඒ අයටත් තියෙන එකක් ගැන මේ කියන්නේ. පහත් තමයි. පහත්ම නෑ. පහත් නෑ කියන්න බෑනේ. පහත් තමයි. නමුත් පහත්ම නෑ. ජනාධිපතිතුමා එනකොට ඔබ නැගිටිනවා. ඒ අර පෙට්ටිය ඇතුලේ රජ්ජුරුවයි ඔබයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? පෙට්ටිය ලොලු දාන පරන්ටක් ගාලා. ඒ කියන්නේ ඔබ හිතාගෙන ඉන්නේ විදිය එච්චරයි. ඒක තමයි පෙට්ටිය ඇතුලේ තියෙන ක්‍රමය. රජ්ජුරුවයි ඔබයි. රජ්ජුරුව උසස් අපි පල්ලෙහා. වැඩිහිටියයි ඔබයි. වැඩිහිටියා උසස්. ඔබ පල්ලෙහා. එතන ලෝක සම්මත වන්දනාව කරෙන්නේ මොකද? ලෝක සම්මතයේ තියෙන මේ වන්දනා ක්‍රමය කියන්නේ මොකක්ද? සෙය්‍යමානෙන් ඉන්න එකට හීනමානෙන් ඉන්න එක වඳිනවා බැන බැන. ඒක තමයි ලෝක සම්මතයේ තියෙන වන්දනාව. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරපු වන්දනාව තමයි අන්දබව වැය කරන න්‍යායටපත් වීම. අන්දේ ගිහිල්ලා ඒකට තද අන්දේ ගාවට ගිහිල්ලා එහෙම අන්දබව වැය කරනවා කියනවාද? අන්දබව නැති කරනවා කියනවාද? නෑ. ඇස් දෙක අද්දේන වඩු කෙනෙක් හොඳ ඇස් දෙක පේන කෙනෙක් ගාවට ගිහිල්ලා තමයි තේමෙන්නේ එහෙම කියන්නේ. එහෙම ක්‍රමයක් තමයි සත්‍යාගත ශාසනයේ තියෙන්නේ. රාග දේශ මොහ මට්ටම් අනුව තමයි සත්‍යාගතයන් වහන්සේගේ ශාසනයේ වන්දනා ක්‍රමයේ තියෙන්නේ. රාග දේශ මොහ මට්ටම් අනුව වයස අනුව නෙමෙයි. මාන්න අධික ක්‍රමයට කරන වන්දනාවෙන් ඇති ඵලක් නැහැ. තථාගත ශාසනයේ තියෙන එහෙම වන්දනා ක්‍රමයක් නෙමෙයි. නමුත් ලෝක සම්මතයේ තියෙන තනිකරම එහෙම වන්දනා ක්‍රමයක් තියෙනවා. වැඩි හිටියාට පොඩි කෙනා වඳින්න ඕනේ. ජාත සෝතාපන්න පොඩි කෙනා අමු කාලකන්ණි වැඩි හිටියාට මක් කරන්න ඕනේද? වඳින්න ඕනේ. ඒක තමයි සමාජයේ හැටි. මම ඒව කරන්න එපා කියනෝ නෙමෙයි. බල්ලෙකුටත් වඳින්න ඕන නම් ඒත් දැන්දර කමන්නේ. ජාත සෝතාපන්න ලෝක කොහොම ප්‍රශ්නයක් නැහැනේ. සමාජයේ ආපු විදියට අරයි යන්න ඕනේ පිංගුදෙන. ඒක හරි. ඒක ඒවට මොකක් කියනවා නෙමෙයි. ගුරුවරුන්ට වඳින්න ඕනේ. ඒව කරන්න ඕනේ. ඒ කරන්න ඕනේ. වැඳගෙන හිටියක් කමන්නේ. මම කියන්නේ සිංහදෙනි සමාජයේ තියෙන විදිහයි හරි විදිහයි අතර තියෙන වෙනස. ඒකෙන් කියන්නේ සමාජයේ හැදෙන්න ඕන කියලා එහෙම නෙමෙයි. මෙතෙන් තාපුවයි හැදුනහම ඇති. සමාජය හැදෙන්න ඕන කියලා එකක් නැහැ පින්වතුනි. මොකද සමාජය අපි කියන විදිහට හැදුනොත් සමාජයට පැවැත්මක් නැහැ. මොකද අපි මේ පැවැත්ම නැති කරගන්න යන ක්‍රමෙන්නේ. සමාජයට පැවැත්මක් නැහැ කියන එක බුදුන්ටවත් කරන්න පුළුවන් වෙච්ච එක නෙමෙයි. ඒක නිසා අපි වගේ සොච්චම් මිනිසුන්ට කොහොමවත් කරන්න බෑ ඒක. ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ මෙතනට ආව නම් ඉන්නේ ඔබ යමක් දැනගෙන යන්න එච්චරයි ඕනේ. මේක ගිහිලා සමාජයට අතාරින්න නෙමෙයි ඕනේ වෙනදනේ. ගොඩක් පිරිස ඉන්නවා බන පොඩ්ඩක් අහගෙන ඒක ගිහිලා සමාජයට අතාරින්න තමයි ඔක්කොටම කලින් ඕනේ. සමාජයට අතාරින්න නෙමෙයි කියන්නේ ඉස්සලා තමන්ට අතෑර ගන්න ඕක. තමන්ට අතෑරගෙන තමන්ගේ සුද්ධතාවයට කටයුතු කරගන්න කියලා. ඔබ මේ බන අහන්න ඕනේ තමන්ගේ සුද්ධතාවය පිණිස වෙනද. වෙන එකකට නෙමෙයි. මට තේරෙන්නේ නැහැ වෙනදනේ මිනිස්සු මේ කරන්න ඕන එක නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ මට ගොඩක්ම දැනෙන්න පින්විතනේ මේ දුක දැකලා නැහැ තාම. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා පින්විතනේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා කීකී කටයුතු කරනවා. තමන්ගේ විමුක්තියට කිසි කටයුත්තක් නැහැ. ධර්ම ප්‍රචාරයේ තමන්ගේ විමුක්තියට කිසිම දෙයක් කරගන්න නැතුව ධර්ම ප්‍රචාරය කරන අයගෙන් නම් බණ අහලා වැඩක් තියනවා කියලා මට හිතෙන්නේ නැහැ කවදාවත් අපින්. ගොපල්ලෝ ඒ කියන්නේ මේ දුක දැකලා නැහැ එහෙමද? දැන් මම ඔබට දෙන්නව නේද? ඔබ රූපයක් දකින වෙලාවට රූප තණ්හාව නිසා එන පිළිල්ලක් වෙනම තියෙනවා. මානෙ නිසා එන එකක් තව වෙනම තියෙනවා කියලා. ඉතින් මානෙ නිසා එන එක මේ හරි පීඩාකාරී ඉන්නේ. වලේ වැටිලා නෝ ඉන්නේ. ඒකනේ එයාට මොන හරි කිව්වට පස්සේ ඔබට සතුට හිතෙන්නේ. එහෙනම් ඔබ ওই පීඩාකාරී தත්ත්වය දකින්න ඕනේ නේද පින්විතින ඔගේ මෙදෙන්න. ඉතින් ඔකේ දැක්කා නම් එනේ හැමතිස්සෙම මම පීඩාකාරී தත්ත්වයට වැටෙනවනේ කියලා පින්විතින. එහෙනම් එයා ධර්ම ප්‍රචාරය කරන එකද කරන්නේ නැත්නම් තමන්ගේ ගින්න නිවා ගන්න එකද කරන්නේ? ඔබව ගෙනල්ලා ඉන්නේ ඔබට ධර්ම ප්‍රචාරය කරන්න ඕනේ. මම කරන්නේ පින්විතින ඔබගේ වල්ගෙට ගිනි තියනවා හනුමගේ වගේ. මොනවා කරේ අතක් හරි අරගෙන ඉන්න ඕක ප්‍රතිපටි ඔතල ගිනි තියනවා. ඔබ ගින්න නිවා ගන්නද ධර්ම ප්‍රචාරය කරනද හදන්නේ? ගින්න දැක්කොත් ඔහොද නැද්ද? ගින්න දැක්කොත් ගින්න නිවා ගන්නවා පිංගුද? මොකද ගින්න බරපතලයි පිංගුද? ඔබගේ ගින්න දකින්න නැති කෙනා කොහොමද දැන් තව කෙනෙක් ගින්නක් දකින්නේ? ඉතින් ඔබ දැන් අනිත් අයගේ ගින්න නිවන්න හදනවා නම් පිංගුද? මම මේ ඔබ කියලා කිව්වහම ඉතින් මම කියන්නේ ලෝක තුන් ලෝකෙම ඉන්න සියලු දෙනාට මම මේ ඔබ කියලා කියන්නේ. ඔබගේ ගින්න නිවා ගන්න උත්සාහයක් නැති කෙනෙක් වෙනද තව කෙනෙක්ගේ ගින්න නිවන්න හදනවා කියලා කියන එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒ කෙනාගෙන් පින්විතනේ තව කෙනෙකුට යහපතක් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒ අය හොඳයි රණ්ඩු වෙන්න. දැන් ඔබ දැකලා තියෙනවා නේද ගෲප් වල අර එහෙම හාමුදුරු බදාගෙන රණ්ඩු වෙනවා. මං කියවට ඒ ගෲප් වලින් අයින් වෙන්න. ධර්මයයි ඔබයි එකට සම්බන්ධ වෙහෙම ගෲප් තිනවන නම් කරුණාකරලා ඒවා අයින් කරගන්න. මෙතන ඉන්න ඕනේ පස් දෙනෙක් හරි කමක් නැහැ පින්විතනේ මොනවෝ නැහැද? තමන්ගේ තියෙන ගින්න දැකලා ඒ ගින්න නිවා ගන්න ඕනේ. මිසක් අනිත් අයගේ ගිනි නිවන යායි නෙමෙයි. තමන්ගේ ගින්න හොඳට දැක ගන්න ඉස්සෙල්ලා පින්විතනේ. හැම තැනම ගිනි නෙමෙයි. හාත්පසම ගිනි ඇවිල්ලා තියෙන්නේ. මොනවද කරන්නේ? මේ කිව්වේ සිංහලෙන් තව කෙනෙකුට දහම් කොටසක් කියන්න එපා කියලා නෙමෙයි. තමන්ගේ ගින්න නිවා ගන්න නැතුව අනුන්ගේ ගිනි පෙන්වන්න යන්න එපා මේකට. ඉතින් මට පේන්නේ ගොඩක් පිරිස තමන්ගේ ගින්න දැකලා නැහැ. ඔය අද ධර්ම ප්‍රචාරයේ කියලා මහ විශාල වැඩපිළිවෙලක් කරනවා කියලා හරි මොනවා හරි ඉන්න බොහෝ පිරිස. තමන්ගේ ගින්න දැකලා නැහැ මේකදේ. ඔබ නිකන් විපරම් කරලා බලන්න ඒ අය තමන්ගේ ගින්න නිවා ගන්න මොනවද කරන්නේ කියලා. තමන්ගේ ඉන්න දැකලා ඒ කරන පිණිස ඉන්න පිණිස දහම් ප්‍රචාරයත් කරගෙන තමන්ගේ වැඩෙත් කරගෙන එහෙම ඉන්න පිණිස ඉන්න ඒ බොහොම ශ්‍රේෂ්ඨ පිණිස ඒකට මොකක් කියනවා එහෙම නෙමෙයි අනිත් අයටත් මොකුත් කියනවා නෙමෙයි පිණිස මම ඔබට කියන්නේ ඒ தත්ත්වයට ඔබ වැටෙන්න එපා කියලා අපිට කවුරු හරි කෙනෙහිලි කමක් කළොත් එහෙම පිණිසනේ ඔබට හිතෙනවා නම් එයාට කෙනෙහිලි කමක් කරන්න එතකොට මොන වගේ මානසික මට්ටමක්ද ඔය තියෙන්නේ? ඔය සෝතාපන්න මානසික මට්ටමද? නෑ. ඉතින් සෝතාපන්නයි කියලා හිතාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි ලෝකේ තියෙන භයානකම දේ. සෝතාපන්න නැති කෙනෙක් සෝතාපන්නයි කියලා හිතාගන්න එක. එතනින් එහාට යාගේ නිවන සාමුලියම වැහිලා යනවා. මොදල් හොතපන්නේ දැන් ඉතින් බනහන්න ඕනේ නැහැ දැන් වෙන වෙලාවක වෙන්නත් එහෙම හිතනයි ඉන්නවා දැන් මම සෝතපන්න ඉතින් වෙන වෙලාවක වෙන්නත් ඉතින් මම ඔබට කියන්නේ සිංහදෙන මේ හාත්පසම ගිනි ඇවිල්ලා තියෙන විදිහ ඔබ දකින්න මේ ගින්න දකපු නැති කෙනෙක් කවර කවදාක්වත් සිංහදෙන මේ ගමන ඉස්සරහට යන්නේ නැහැ කියන්නේ යන්න බෑ ඕනෙහිකට සිංහදෙන ගෝය එකක් තියෙන්නේ යන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ වටනකමක් තියෙන්න ඕනේ යන්න ඉස්සරහ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ යන්න ගින්න දැකගත්තොත් පින්වදින ගින්න නිවා ගන්න අවශ්‍යතාවයක් එනවා ගින්න දැක්කේ නැත්නම් පින්වදින ගින්න නිවා ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ එතකොට යා ඔය මොනවා හරි කර කර ඉන්නවා තව කෙනෙක්ව දැක්කට පස්සේ දෙඟතනි ඔබ උසස්ම පහත් කියලා හිතන එක ඔබට කරදරයක්ද නැද්ද? එනේ කරදරයක් නෙමෙයි නම් ඔබ මොකටද පිංගද දැන්? හරි. තව කෙනෙක් එක කතා කරන එක, තව කෙනෙකුට වචන ටිකක් කියන එක කාර්යයක්ද නැද්ද? කාර්යයක් කරන එක සැපද දුකද? දුක. ඒක හැමෝම දන්නවනේ අත උස්සන්න කිව්වොත් එහෙම දුකන්නේ. දැන් මම ඔබට කිව්වොත් එහෙම දේශනාවේ විනාඩි 5න් 5ට අත උස්සන්න කියලා පෙන්නන ටික කාලයක් යනකොට මෙතන මිනිස්සු එන්නේ නැහැ. හරි? ඒ හාමුදුරුවත් එක මේක කරන්නේ නැහැ. හැමදෙස්ම අත උස්සන්න කියනවා. ඉතින් මම ඔබට කිව්වොත් එහෙම පෙන්වතන එහෙනම් හරි අත උස්සන්න ඕනේ නැහැ. එහෙනම් තප්පර 10ෙන් 10ට අව ගන්න කියලා. ආයි තප්පර 10ෙන් පස්සේ කොහොම කරන්න කියලා. ඔබ කවද වෙනකම් බනහන්නේද? මොකද ඔබ හොඳටම දන්නවා පිංගතනේ අව ගාන එක මොකද්ද? පදයක්. කරදරයක්. එහෙනම් බලන්න මේ කට හොල්ල පිංගතනේ මෙහෙම කරන එක කරදරයක් නා. වචී සංකාර වඩන එක කරදරයක් නැද්ද? හිතින් වචන හදන එක කරදරයක් නැද්ද? ඔටෝ එනවා නෙමෙයිනේ වචන පිංගතනේ. හිතින් හදනවා. කරදරයක් නැද්ද? එහෙමනම් බලන්න පිංගදෙනි හිතින් වචන ටික හදලා උගුරු දණ්ඩ කම්පණය කර කර කට වද්දවද්ද දොල්වල වද්දවද්ද දිව ආය ආරේ මෙහෙ වද්දවද්ද වචන ටිකක් එළියට පිට කරන්න. ඒක කොච්චර කරදරයක්ද කියලා. නමුත් ඒ කරදරේ يعني ඒ කරදරේ වින්දට පස්සේ ඔබට සතුටක් නේද එන්නේ? ඒ කියන්නේ ශේෂයේ සතුටක් නේද? ශේෂේ සතුටක් නම් ඒක කළාට පස්සේ. ඒ කියන්නේ ඒ දුක්ඛයත් අයින් වෙන්න ඕනේ දර සතුටෙන්. අර පෙළීමෙන් නිදහස් වෙනකොට එන සතුටෙන් කට හොල්ලන්න උගුරු දණ්ඩ කම්පණය කරන්න වචී සංකාර කරන්න ඔය කියන දුක අයින් කරලාම ඉතුරු වෙන්නේ මොකද්ද? සතුටක්. ඒක නේද ඔබට හිතට සතුටක් එන්නේ. ওই සතුට එන්නේ පින්තුනේ අර දුකක් මක් වුණාට පස්සේද? ඒකනොත් කපලා අයින් කළා. ඒ කොටස. ඒකට කැන්සල් වුණා. එහෙනම් මොන තරමට පිළිලැද්ද? මායි කියන්නේ මේ ගණිත කෑල්ලක් මේ කියන්නේ. ඔබ ණයක් ගන්න. ඔබේ ණය ගෙවුවහම අපි ණයක් නෙමෙයි කඩේට ගිහලා බඩුව ගන්න සබන් කෑල්ලක් රුපියල් 60යි. රුපියල් 100ක් දෙනවා. දුන්නාම ඉතුරු 40ක් ඔබට හම්බ වෙනවා. හවුද නැද්ද? ඔන්න වගේ එකක් මම මේ කියන්න යන්නේ. වාචී සංඛාර කරලා කාය සංඛාර කරලා දිව එහෙමෙ වද්දලා වචන ටිකක් එළියට පිට කරන්න. ඒක සපද්ද දුකද? දුක. නමුත් ඒක දුකක් කියලා ඔබට දැනුණාද නැද්ද? දැනුණාද නැද්ද? නැහැ. දුකක් කියලා දැනුන්නේ නැහැ. ඒක කරලා ඉවරනකොට ආවේ සැපක් නේද? ඔව්. එහෙනම් ඒ කියන්නේ ලොකු සැපක් ආවා. ඒකෙන් අර දුක ඒ සැපට කැන්සල් වුණා. ඒ ප්‍රමාණය. ඔළුවත් වනා. දුකට කාය සංඛාර වචී සංඛාර කරන්න ගත්ත ඒ වෙහෙසට දුකට මක් වුණාද? අරකේ සැපෙන් කොටසක් අයින් වුණා. ඒ අයින් වුණාට පස්සේ ඉතුරුනේ මොකද්ද? සැප. එහෙනම් හිතලා බලන්න. කොච්චර පිළිල්ලකින්ද ඔය නිදහස් වෙලා තියෙන්නේ. ඒක නිසා පින්වතුනි ඔබ වචන 1000ක් වුණත් කියන්න කැමතියි. අර සත්‍යෙමක් වෙන්නද? නිදහස් වෙන්න. බලන්න ඔබ කොච්චරකට පෙළෙනවද කියලා පින්වතුනි මේ අවස්ථාවල. සතුටින් ඉන්නවා කියන්නේ මොකද්ද පින්වතුනි? නේ මොකද්ද ඔය ඔබ ඔය කියන සතුට? කොහේද තියෙන්නේ ඔක? භාවනා කරන මනුස්සය එක දැකලා. දැකලා ඉවරල. අනිත් එක භාවනා කරනවා. භාවනා කරනවා. දැන් මම භාවනා කරනවා. භාවනා කරනවා. දැන් ඔය වචන ටික කියන්න. වාචී සංඛාර නගලා. කාය සංඛාර නගලා. මේ ඔක්කොම හොල්ලලා. වචන ටික එළියට ප්‍රකාශ කරන්න. ඔබ කොච්චරනම් උත්සාහයක් දරන්න ඕනේද කියලා? ඔය හැම එකක්ම දුකක්නේ. නමුත් ඔය ටික කළා ඉවර වෙනකොට පින්වතුනි ඔබට එන්නේ මොකක්ද? සතුටක්. ඒ කියන්නේ අර පෙළීමෙන් නිදහස් වෙනකොට ආපු ලොකු සතුටේ මේ කොටස කැන්සල් වුණාම ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? සතුටක්. එහෙනම් කොච්චර එකක් එන්නේ නැත්නම් මේ පෙළීමෙන් නිදහස් වෙනකොට? එහෙනම් දැන් හිතන බලන්න කොච්චරකට පෙළිලා ඉන්නේ නැද්ද කියලා. තව මනුස්සෙක් භාවනා කරනවා දැක්කම ඒ තරමට පෙළෙනව නැත්නම්. හිතලා බලන්න මේදනේ ඔබ කොහොම සතුටින් ජීවත් වෙන්නේ කියලා. ඔය සතුට කියලා කියන්නේ මොකද්ද? අර පෙළීමෙන් නිදහස් කරගත්තට පස්සේ යන සියුම් දේ. ඒ මායාකාරීත්වයට තමයි පින්වතුනි අහුවෙලයි. ඒක ඇත්තටම සතුටක්ද? මේනි පෙළුණා. අභිසංකාර කළා. සතුටක් දැනුණා. පෙළිච් එක තිබුණා. අභිසංකාරයත් දුකක්. සතුටක් තියෙනවද? ඒක මායාව. ඉතලන්ති උනේ ඇත්තටම තිබුණා තියෙන මොකක් විතරද? දුකක් පිළිල්ලක් 1000ක් විතරයි තියෙන්නේ. ඒක හොඳට දකින්නවා. මම හැදෙන මොහොතක් තියෙනවා නම් මේ ලෝකෙ වෙනද. ඒක තමයි සත්‍යය ගිනි ගන්න වෙලාව. මම හැදෙන තාක්කල් සත්‍යයට ගොඩ යන්න බෑ. ඔබගේ අත්දැකීම් වලින් ඔබ බලන්න. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ අත්දැකීම් වලින්ම. එතකොට ඔබට මේක තේරෙයි. ඔබ කොහොමද සතුටින් පන්සලකට යන්නේ? ඔබ පන්සලකට යනකොට එක්කෙනෙක් බෝධි පූජා කවියක් කියනවා නේද? හරි ලස්සනට. ඔබට භාවනා කරගන්න බැරි වෙනවා කියන එක නෙමෙයි මුලින්ම එන්නේ. මොකක්ද එන්නේ? හ? එයා ඒ කඩන්ඩ හරි ලස්සනයි. කාට වඩාද? මට වඩා. පෙට්ටිය ඇතුලේ ඒවා තියෙනවා. මේ කටහඬ මේ කටහඬට වඩා ලස්සනයි. ඔබගේ මයිලා එහා ගෙදර එක්කෙනාගේ මයිනා. එහා ගෙදර එක්කෙනාගේ මයිනාගේ කටහඬ ඔබේ ගෙදර එක්කෙනාගේ ඔබ ගෙදර මයිනාගේ කටහඬට වඩා මිහිරි. දැන් මොකද වෙන්නේ? අරු කෑ ගහන වාරයක් ගන්න ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ ගෙදර තියෙනවා සිංහතනි ස්පීකර් සෙට් එකක් නැත්නම් කියන්නේ සෙට් එකක් කියලා නේද ඒකට කියන්නේ? සෙටප් එකක් කියලා කියනවා සෙටප් එකක්. අල්ලුවක ගෙදරක් තියෙනවා සෙටප් එකක්. ඒක ඔබගේ ගෙදර තියෙන එකට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක නම් ඒක ඇහෙන හැම වෙලාවකම මොකද වෙන්නේ? පෙරෙනවා සිංහතනි. අම්මු හීනමානෙටපත් වෙනවා. මම දැන් කියනවා පොලිසියට කොයිද හරි මේගොල්ලන්ගේ මල කරදරයක් තියෙනවා. ඒගොල්ලොත් ඔහොම තමයි කියන්නේ සිංහද. ඒගොල්ලෝ මහා මානෙට පත් වෙලා තියෙනවා. සෙය මානෙට පත් වෙනවා. ඇයි ඔබම කියලා තියෙන්නේ? නිය පොත්තක්වත් නැහැ අර අරක කහගන්න. අකුරු දෙකේක. හ්ම් කියනවනේ. එනවා මෙතන. කියනවනේ. පොඩි ඇඩ කියන්නේ බටු වැට දෙකක් අත උස නැහැ. පලයන් මෙතන. ඔය මොන මානෙටපත් වෙලාද ඒ? ඒ සෙය්‍ය මානෙටපත් වෙලා. ඉන්න බෑ පින්දින. ඒක වැඩේ. කවුරු හරි ඔබට බයිනකොට පින්දින ඔබට අංගල බලනවානේ දැන් ඇඳන් ඉන්නේ මොකද්ද කියලා. එයාගේ රස්සාව මොකද්ද? එයා කවුද? ඒට අනුකූල නේද ඔබ බයින්? හ්ම් නේද? ජනාධිපතිතුමා ඇවිල්ලා බයිනවා. බූරුවා කියලා. ඔබත් කියනවද? තෝත් බූරුවනේ. කියනවද? ඈ? තෝ වෙනවද මට බූරුවා කියන්නේ කියනවද? නැහැ. හ්ම්. කරා යන්න වෙලි මුන්. hina වෙලා ඔළුව පාත් කරගන්න. පෙට්ටියේ තියෙන ඒවා තමයි. ඒ බල්ලා කිව්වහම අපිට කේන්තියක්. පෙට්ටියේ තියෙනවා. බල්ලා කියන්නේ බල්ලා. කවර කිව්වද? සිංහයා. නේ නේ ඔබට කවුරු බයිනවා? සිංහයා. දැන් කේන් දෙනවද? නේ ඒ පෙට්ටියේ සිංහයා උසේ ඉන්නේ. මේ අපි සිංහවන්ත කියන්නේ සිංහයා උසේ කේන් තිරසනෙක් කියලා අමතක වෙලා. සිංහයයි සිංහයයි පටල ගත්තන කට්ටිය. එතන ඉස්සරහට සීහයා මම සීහේ කිව්වා. දැන් අය මං සිංහේ කියනවා. හරියට හරි. හරි නේද? ඉතින් ගතියට කියලා පෙන්නන එන්නේ පින්වදිනේ ඔක්කොම. ඉස්සර හිටිය ආර්යෙක් දැන් ඉන්නේ තිරසනේ. දැන් මං හොය ඔක්කොම පින්වදිනේ අර පෙට්ටිය ඇතුලේ තියෙන්නේ. එතනින් අරගෙන හදන එකට අනුකූල පින්වදිනේ. මොකද වෙන්නේ? ඔය කියන ස්වභාවයල් හට ගන්නවා. පෙට්ටිය සුද්ධ කරන තාක්කල් ඔය ගින්න ඔබට කන්න වෙනවා. ඒ කියන්නේ මේ පෙට්ටිය මොහොතක් හරි මේ පෙට්ටිය සුද්ධ කරගත්තොත් ගිනි වලින් නිදහස්. පෙට්ටියේ ওই ටික තියෙනවනම් ඒ කියන්නේ මම හැදෙනවා. මම හැදුණයි කියලා කියන්නේ. ඔය පීඩාවටපත් වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න සිංහදෙනි මේ ලෝකේ මොනව තිබුණොත්ද ඔය පීඩාවෙන් මිදෙන්න පුළුවන්? මොනවා තිබ්බත් බෑ බෙන්දිනේ මං හැදෙනවනම් ඔය පීඩාවටපත් වෙනවා. එහෙනම් මට කියන්න වෙන්නේ මේ ලෝකේ සතුටින් ඉන්නේ කවුද? සතුටින් ඉන්න කවුරුත් නෑ පින්විතනේ. සතුටු වෙන අය තමයි ඉන්නේ. වැටුණාද කියන්නේ? සතුට මත පිහිටපු කවුරුත් නෑ. ඉන්නේ කවුද? සතුට හදා ගන්න අය, සතුට දිහි කර ගන්න අය. ඒ කියන්නේ වැටිච්ච වලින් උඩ පහින අය ඉන්නේ හැමතිස්සම. ද රෙස්ටිං පොයින්ට් එක වල. ඕකෙන් උඩ පහිනවා. එතකොට සතුටේ. ආයෙ ගිහලා නතර වෙන්නේ කොහෙද? වලේ. ඉතින් ඔය දුක දකින්න මේද? ඔය මං තව දුකක් ඔබට පෙන්වන්නේ දැක ගන්න. මේක දැම්මේ නැති කරන්න කිව්ව නෙමෙයි. ඉස්සෙල්ලා දුක දකින්නේ නැහැ. ඒ දුක දැක්කට පස්සේ පින්වදුනේ තේරෙනවනේ මම මේ මොනවද මේ කරන්නේ. දැන් හරි දැන් ඔබේ දුක දැක්කනේ යන්තම් හරි හා දැන් හෙට වැඩට යන්න මොකද්ද ඔබේකින් බලාපොරොත්තු වෙන්නේ නෑ ඔබ හෙට වැඩට යනවා මොකද්ද ඔබේකින් බලාපොරොත්තු වෙන්නේ ඉතින් කිසි ඵලක් නැහැ නේද සංගතනේ ඉතින්. හරි ඔබ ඔබ නැත්නම් හෙට හෙට තියෙන ලොකු ඩීල් එකක්. ඔබගේ බිස්නස් එකේ ලොකු ඩීල් එකක් තියෙනවා. ඒක කළා නම් කෝටි 25ක ලාභයක් එනවා. හරිද? මොකද්ද බලාපොරොත්තු? හරි කෝටි 25ක් ආව account එකේ කෝටි 25ක් තියෙනවා. භාවනා කරන කෙනෙක් දැක්කා. දැන් මොකද? අද උදේ ළඟට ගිහින් භාවනා කරන්න හිතෙනවා නේද? ඒ කියන්නේ මෙන්න තාම ගින්නෙන් නිදහස් වෙලා නිවන් දකින්න භාවනා කරන එක කියන්නේ නෙමෙයි මේ කියන්නේ. එයා භාවනා කරන නිසා හ්ම් බලන මට පිට මෙයා දිහා ඔක්කොම ඇස් තියෙන්නේ නේ. හිතහන් කොහොමද වැඩ කරන්නේ? මාත් දෙලගෙන. ඊට පස්සේ ආ S2 අරින්නේ. අරය දැන් S2 ගන්නලා හිමිට නැගිටලා යන්න ලෑස්තියි. මෙයා කංගල් තව S2 පියා ගන්නවා. මොකද එතකොට අනිත් අයට තේරෙනවා මෙයාට වඩා මම ලොකුයි. ඒකනේ මං කියන්නේ අපේ භාවනා වෙනසටහන් වලට ආවට පස්සේ එතන තියෙන S2 පියාගෙන සිටීමේ තරඟයක් නැහැ. නිදිමත නම් නැගිටින්න කියන. ඒත් මාන්නක්කාරකමට වෙනද. විශේෂයෙන් තරුණිය විශේෂයෙන් එයාට ලැජ්ජයි. මකෙන නැගිටින්න. ඒකයි මම කියන්නේ පොල් පිටකින් ගහන්න ඕනේ වෙලාවට කියලා තරුණ හින්දා. වයසට ගිහිලා නිින්ද ගියාට කමන්නේ. තරුණ කෙනෙකුට නිින්ද යනවා කියලා කියන්නේ පොල් පිටකින් ගහන්න ඕනේ කියලා. ඇයි? ලැජ්ජයි මොකටද? නැගිටින්න. ඒ ලැජ්ජා වෙන්නේ මොකක්ද? මානෙ හින්දා. S2 පියාගෙන භාවනා කරන එක උසස්. S2 අරගෙන භාවනා කරන එක පල්ලෙහා. දැන් තථාගතයන් වහන්සේ කොහෙද එහෙම කියලා තියෙන්නේ? ඉඳගෙන බණහන එක උසස්. හිටගෙන බණහන එක පල්ලෙහා. කවුද කොහෙද එහෙම කියලා තියෙන්නේ? එහෙනම් නිදි මතක් ආවොත් හිමීට නැගිටලා විත්‍යයින් ට්‍රේනව මිස. නිදි කිරා වැටෙනවනේ. ඔය තියෙන්නේ තුට්ටු දෙකේ මොකද්ද? මානය. වයසට ඇයිද නෙමෙයි කියන්නේ. වයසකයි බොහොම අමාරුවෙන් පුටු උඩ පත බලලා ඉන්නේ. ඔබගෙන් නැගිටලා කොච්චර වෙලා ඉන්නද? විනාඩියක් හිටියහගේ ආ ඉඳ ගන්න එපා. තේයයට කරන්න දෙයක් නැහැ. මම ඒය ගැන නෙමෙයි මේ කියන්නේ. ඒය කලබල වෙන්න එපා. මම කියන්නේ තරුණ පිළිතර කකුල් දෙක හයිය තියෙනවනේ තාම. ඔබත් ওই තත්ත්වයට එනවා, මාත් ওই තත්ත්වයට එනවා. මම කකුල් දෙක හයිය තියන අය. මේ දවස්වල කවද මොකද කරන්නේ? නැගිටින එක. නමුත් අර පෙට්ටිය ඇතුලේ තියෙනව නේද? නිදිමත එන පහ පල්ලෙහා. නිදිමත නැති පහ උසස්. දැන් ඔබට මේ එනකොට තියලා ඇති පින් කරන පහ පල්ලෙහා. කුසල් කරන පහ උසස්. ඒක නිසා කවුරු හරි පිනක් කරනවා දැක්කහම නොකර කර ඉන්න තමයි ඉතින් තියෙන්නේ නේද මොනව කරන්නද ඉතින් දැන් ඒ වෙලාවේ අමනේ අකල්ද අර මනුස්සයා උසස් ඒ වෙලාවේ ඇත්තටම පේනවා හීනමානෙ මෙසෙයමානෙ ආපු එක අමන ගතියෙන් යුක්ත පල්ලෙහාට වැටිච්ච එකේ මොකද අරයක් තියෙන්නේ එයා ඒ වෙලාවේ පිනක් කරනවා මෙයා මේ වෙලාවේ කරන්නේ පව. පිනට ගරහලා. මොකද එතන ඇත්තටම තියෙන්නේ සංගතනේ. ඒකේ තියෙන අසාරත්වයේ පැහැදිලි කරලා දෙන වැඩපිළිවෙල නෙමෙයි. චේතනාවට අනුකූල වෙන්න එපා මේ කම. එතන තියෙන්නේ මොකද්ද? අර ආපු පිළීමේ නිදහස් වෙන එක. ගැලවෙන්නේ කොහොමද පින්ද? මට ඕනේ ඔබ මේ දුක දැක ගන්න සෙවදනි. මේ දුක ඔක්කොම දකින්න ඕන එකක් නෙමෙයි. මේවා දැනෙන ඒවා නෙමෙයිනේ. දැනුනේ ඕවෙන් සතුටක් විතරයි. අර මිනිස්සයා අර අපිට බෝධියක් නාවනවා. ඒ බෝධිය නාවනකොට පින්වදනි ඔබ ඒක දැකලා ඉවරලා. ඕවා කර කර ඉන්න තමයි ඉතින් මුණ්ඩ වෙලා තියෙන්නේ. කියලා ඔබගේ හිතේ ඒ දේ එනකොට ඔබ හිතන බලන් සිංහදින මේ දෙක අතර තියෙන වෙනස කොච්චරයිද කියලා දැන් මොකද ඔබ මේ වෙලාවේ කියන්නේ ඕක නිරත් ඕකට වඩා තව උසස් හොඳ එකක් තියෙනවා අන්න ඒක කරන්න කියලා නෙමෙයිනේ තේක. ඔය කරන්නේ මොකද? ඔය කරන්නේ සිංහදිනේ තමන් ඔය ඉහෙලට ආපු එක සම්බන්ධ ඒකත් දරා ගන්න බෑ මේ වෙලාවේ. ඒ නිසා ඒකටත් මොනවා හරි වචන ටිකක්මක් කියන්න ඕනේ කියලා ඒක දානෝනේ පල්ලෙහාට. ඒ කියන්නේ තමන් ඉහෙල ඉන්න බව සනාථ කරන්න ඕනේ. මම හැදෙනකොට වෙන දේවල් තියෙනවා ඒ ඔක්කොම. ඒව නතර කරන්න බෑ. මම හැදෙන තාක්කල් ඒව නතර කරන්න බෑ. මොකුත් නොකිය ඉන්න එක කරන්න පුළුවන්. ඉතින් අඳුමතරමේ ඒකවත් කරන්න. තව කෙනෙක් මොනව හරි කරනවා දැක්කට පස්සේ බෙන්ගදෙනි ඔබට මොකක් හරි ඔබ උසස් හරි ඔබ පල්ලේ හරි ඔබ ඊට සම හරි සම ඒවත් තියෙනවනේ මේක. පෙට්ටිය ඇතුලේ සමයි. දැන් අරිහතුන් වහන්සේට සම වෙච්ච අය ඉන්නේ ලෝකේ. තමන් අරිහත් කියලා කියාගෙන ඉන්නේ. මේ අරිහතුන් වහන්සේට සම වෙලා ඒ ඉන්නේ. නියම අරිහතුන් වහන්සේට එහෙම එකක් නැහැනේ. අරිහත් කියලා හිතාගෙන ඉන්න අයට එහෙම එකක් තියෙනවා. ඒගොල්ලෝ සම වෙලා ඉන්නේ. බුදුන්ට හරි කමන්නේ සම වෙන්න හදන්නේ. ඊගාර අර ඇතුලේ තියෙන සමවිලි ඔය හොඳට ප්‍රකට වෙනේවා තමයි සිංහදිනේ හීනමානේ. සහ සේයමානේ. සදිසමානේ කියන එක එහෙම ප්‍රකට වෙන්නේ නැහැ එච්චර. අර දෙක හොඳටම ප්‍රකට වෙනවා. ඒ දෙකට ගොඩාක් ක්‍රියා කරනවා. සදිසමානේ පවත්වාගෙන යන්න ක්‍රියා කරනවා. සම වෙලා ඉන්න කරනවා. ඔබගේ ජීවිතේ එහෙම අවස්ථාවල ඇවිදලා නැද්ද තව කෙනෙක් එක්ක සම වෙලා ඉන්න වගේ හදපු? දැන් ඒ මම ඉස්සර ඇතුළු කළා පින්වදිනේ ලෝකේ සාර්ථකයි කියන මිනිස්සුගේ ඉපදෙන එක්කෙනෙක් ආවා USA වල ඉඳලා. එහෙනම් මට මතකයි මෙන්න අපි ෆොටෝ එකක් ගත්තා එයත් එක්ක. අපි පිරිසක්. එතකොට මම දැක්කා එක තරුණේ ඒ කෙනාගේ කරට අත දානවා ෆොටෝ එකට. මේ මහා ධන හුවේරේ පිටින් අපි ගොඩාක් ගරු කරපු කෙනෙක් මොකද හේතුව හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් අපිට හැමතිස්සෙම අවවාද කරපු කෙනෙක් එයා ඉන්න තත්ත්වෙට එන්න පොතපත කියවලා පුදුම දැනුමක් තියෙන මනුස්සයෙක්. ඉතින් මේ මනුස්සයා ඉස්සරහා වෙන්ද අපිට කරටස දාන්න තියා මේ තියෙනවනේ ගෞරවයක් කියලා එකක් මිනිසුන්ට තියෙනවනේ. දැන් ඔබට හිතෙනවද හාමුදුර කෙනෙක් කරටස දාන්න? එහෙම හිතන්නේ නැහැ. තමන්ගේ පුතා තමන්ගේ අයියා පැවිදිලා හිටියා කියලා මල්ලි ඇවිල්ලා අයියේ යංක පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් හත්බස දාගෙන පල්ලෙහාට අරන් එන්නේ නැහැ. ඉතින් අර මිනිස්සයා කියන්නේ ප්‍රයිවට් ජෙට් එකක් හිටන් තියෙන කෙනෙක්. එතන මේ කාර්දාස දාහු මිනිස්සයා කියන්නේ සමහරට මාසිකට £1,000 හම්බ කරන කෙනෙක්. නමුත් දැම්ම කරට අත මොන සත්‍ය පවත්වාගෙන යනද මොහොතක් හරි සම සත්‍ය පවත්වාගෙන යනද? එහෙනම් මෙතන මේ මම හැදෙන වෙලාවේදී ඕන් ඔය පීඩාකාරී තත්ත්වයක් තියෙනවා. ඕක තමයි මට ඔබට පෙන්වන්න ඕනේ කම තිබ්බේ. ඕක නැති කරන්න ක්‍රමයක් නෙමෙයි. තව පීඩාවක් තියෙනවා. අන්න ඒක තමයි ඔය පෙන්වන්නේ. ඔය පීඩා වලින් ගැලවෙන්න බෑ. නේව සංඥා නා සංඥායතන බ්‍රහ්මයටවත් මම හැදුනොත් අනිවාර්යයෙන්ම තියෙනවම තමයි. ඉතින් මම ඔබට කියන්න හිතන්නේ ඕවා දැන් ප්‍රඥාවෙන් ඔබ දකින්න මෙහෙම ඒවා තියෙනවනේ කියලා. මඟුල් ගෙදර ගියාට පස්සේ අනිත් එක්කෙනාගේ සිංහල දිහා බලනවද නැද්ද? මම කියන්න දෙයක් නෑ, ලෝටියක් තියෙනවා මේ. ඒකේ කොත ගහලා තියෙනකොට අනිත් එන්න බලපංකෝ අර. ඉතින් මෙන්නනේ කන්නනේ ගියේ. ඒ හෝටල් වල තියෙන බලුකමට උන් මොකද කරන්නේ? තැටියන්නේ දීලා තියෙන බින්දනේ විගානක් කියලා. ඇයි වැඩිපුර බෙදා ගන්නවා තේ? මිනිස්සු සම්පූර්ණයෙන් වැරදි විදියට දිනු වෙන්නේ පින්විතනේ. පැවැත්මක් නැහැ. එක ගෙඩිය යොළුවේ හැදෙන්නේ පින්විතනේ. ව්‍යාපාරෙම බිම. කෝ සාර්ථක මිනිහෙක් ලංකාවේ? බොහොම සුළු පිරිසක් ඉන්නේ. ඒ අර අර හැංගීම් මතින් ගොඩක් දිනු වෙච්ච මිනිස්සු. එහෙම නේද? යහපත් විදියට කටයුතු කරන මිනිස්සු. ලෝකෙ ගැන හිතන මිනිස්සු. ලෝකෙම බලන දිනු වෙනවා තියෙන එහෙමයි. තමන්ගෙන් සර්විස් එකක් ගන්න කෙනාට තව ටිකක් වැඩිපුර දෙයක් කරන මිනිස්සු තමයි හැමදෙසෙම දිනු වෙලා තියෙන්නේ. නැත්නම් අර වෙහ මොනවද වෙන්නේ? තැටියක් දෙන්නේ. තාලියනේ කොත්තු තැටියක් වගේ එකක් ගිහින් තියයි එතනින්. යන්තම් දැන් ගැට්ටක් තියෙනව නේද? යන්තම් තියෙනවා ගැට්ට. තාටි කරක් යනකොට ඒ ගැට්ටත් අඩු කරයි. එතකොට ගොඩක් බෙදා ගන්න බැහැ හැලෙනවා ඒක. ඉතින් ওই විදිහට කියන්නේ දැන් හිතන්නේ මිනිස්සෙක්ගේ බඩගිනිනේ වෙන්නේ. කන්නවන ප්‍රමාණයක් තියෙනවනේ. දෙරේ මිනිස්සයා තමන්ගේ බඩගිනිනේ වෙන ප්‍රමාණයට බෙදා ගත්තා අපි හිතමු. දැන් ඒක පේන්න තියෙනව නිකන් රුවන් වැලි සෑය වගේ. හරිද? දැන් ඒ මිනිස්සයා දිහා බලන්නේ නැද්ද මිනිස්සු? බල්ලි වෙලා අනිත් එකනත් එක්ක කියන්නේ නැද්ද? බලන්නකෝ අර මූණ පේන්නේ නැහැ. රුවන් වැලි සෑය වගේ. කියනවද නැද්ද? ඉතින් පොඩි පෙලිල්ලක්ද මේ පෙලිල්ල දින මේ මනුස්සයා? ඇයි අර පෙට්ටිය ඇතුලේ බැලුවා නම් එහෙම පින්වතනේ. කොත අඩු බක් ඒ කොත අඩු පහ උසස්. කොත වැඩි පහ පල්ලෙහා. ඒ පෙට්ටිය බැලුවාම හරි. පෙට්ටියෙන් කියන්න පුළුවන් තක් ගාලා බින්දල දැන් මේ ඊළඟට මොනවද මෙයාට වෙන්නේ යන්නේ කියලා. තථාගතයන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා අනුන්ගේ පාත්‍ර බලන්න එපා කියලා. අවඥා සහගත හැඟීමෙන් එහෙනම් ඒ කාලේ හිටපු නොසන්දාල විසුණු වහන්සේලා එහෙම හිටියන පිරිස හිටියන්නේ මේ දරේ නොසන්දාල කල්ලි ඇවිල්ලා පැවිදි වුණානේ. තලුග ගහ කෑවා, චරචක ගහ කෑවා, අතලෙව කකා කෑවා, පිංගානලෙව කකා කෑවා. එළ සාසනයේ මහා නවනිංගිරාවක් කරව පෙරේ සිටියා. තේ ඒ අය උදෙසා තථාගතයන් වහන්සේට විනය නීති පනවන්න උනා. ඔබ හිතලා බලන්න සම්බුදු රජාණන් වහන්සේ නම විනය නීතියක් පනවනවා මහණෙනි. අද පටන් චකචක ගගා කෑවොත් ඇවැත්වේ කියලා. ඔබ හිතලා බලන්න මේ දෙන කොයිතරම් පල්ලෙහාට ඇද දාලාද කියලා සාසනයේ තථාගතයන් වහන්සේ ඉන්න කාලෙම. දැන් මොනහ කළාම් මොකෝ? පින්වතුනි අහංකාර මමින්කාර මානනුසය මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න තත්ත්වෙට තථාගතයන් වහන්සේ මේ ලෝකෙට වැඩියේ. කියන්නේ කාටවත් කිසිම දවසක පේන්නේ නැති යමා මහ බෙලහර පාන්න පුළුවන් මහා උත්මේකේ. සර්වඥතා ඥානයේ තියෙන උත්මේක පින්වතුනි. අන්තිමට ඒ උත්මයට සිද්ධ වුණා. මොකක් කියන්නේද? චකචක ගග කෑම කන්න එපා කියන්නේ. සුරුසුරු ගග අදින්න එපා කියලා කැඳ වුණකොට. ගල අදින්න ඔබ. තේනවනේ එහෙම ක්‍රමයක්. ඔබ කරන්නේ නැහැ ඇයි? සීහෙලයක් කරන්නේ නැහැ. සීහෙල ඇඟිලිව ගන්නෑ. ඇයි බුද්ධ නීතියෙන් තහනම් කරපුවා ඇයි? නව අනිත් පැය ඇඟිලිව කරනවා නේද ගොඩක් දැකලා තියෙනවනේ. ඒක නංගිතේ සීයහෙලයක් පින්වදිනේ උඹල හොඳටම පේන ඇති මේ ආර්ය පරපුරක් පින්වදිනේ ඒ නෑ කොන් කෑලි මේ තියෙන්නේ පිඟාන්න තට්ටු කරන්නේ නෑ නේද කරනවද නෑනේ පොඩි ගහල කළා කරනකොට අම්මලා මොකද කිව්වේ? නිකන් තට්ටු ගන්න එපා. පොඩි කාලේ අතල ඒවා කෑවා. ඈ අතල ඒවා කන්නේ? එහෙම කී කී පිංගද අපේ අම්මලා තාත්තලා හැදුවේ කවුද? එයාගේ අම්මලා තාත්තලා, එයාගේ අම්මලා තාත්තලා, එයාගේ අම්මලා. ඔයගේ ආර්ය පරපුරකින් ඇවිල්ලා දැන් මේ ඉතින් කොන් කෑල්ල මේ තුෙල්ලත් ඉන්නේ. කොන් කෑල්ලත් අතල ඒවා කන්නේ. ඒ බුද්ධ නීති සුරු සුරු ගගා කන්නේ තලු ගහන්න එපා කියන්නේ නේද? සුද්ධ ඕනේ තරම් ඉන්නවා තලු ගහ ගන්න. මෙයාට ඒක කියන්න කවුරුත් ඉඳලා නැහැ. ඕනේ තරම් ඉන්නවා තලු ගහ ගන්න. සුද්ධ. අනිත්‍ය ගැන මොන කතා? සුද්ධ කියන්නේ හොඳයි කියන්නේ සම්මත වෙලා තියෙන. කියන්නේ වැදගත් අය කියන්නේ. ලංකාවේ දරුවේ තලු ගගා කෑවොත් එහෙම ඉතින් අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් කියනවා හොඳා තලු ගහන්න එපා කට වහගෙන කන්නකෝ එතකොට හරි. ඊළඟට ඉතින් අර ආපු ක්‍රමේ සාමාන්‍යයෙන් කඩට බත් විසි කරගන්නේ චිත්‍රපටි බලලා තමයි දැන් ඒව හැදිලා තියෙන්නේ. කඩලල ටිකක් අරගෙන නිකන් ඉන්න ගම ඔම් කරන්නේ නේ නැග ගන්නනේ චිත්‍රපටි වලින් පුරුදු වෙලාද නැත්නම් පින්ගදින ආර්ය සිංහලයක වදක්ක කට ඇතුළට බත් විසි කරගස්සේ නැහැ. මේ මැෂින් එකට මේ සිමෙන්ති යනන්නේ විසි කරනවා වගේ සවලින් දාලා එහෙම කළේ නැහැ. මෙහෙම ගල විසි කරගත්තේ නැහැ කට ඇතුළ. ඉතින් ඒවා ඔබ තුල නැහනේ. ඒ අර ආර්ය පරපුරෙන් එන ඒවා. දැන් ඔබගේ දරුවටත් ඔබ පුරුදු කරන්න. එහෙම නැත්තම් දරුවා හදලා හදන්න එතනින් එහාට කරගන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න. වැඩකට විදියට දරුවෙක් සමාජයට බිහි කරන්න පුළුවන් කෙනෙක්. දරුවා හදන්න එපා කියන්න බෑ ඇයි? ඒක ලොකු ප්‍රශ්නයක්. දරුවා හදන්න එපා කියලා එහෙම නෑ මං. ඒවත් කියන්න හැම දේශනාවකම දැන් කියන්න වෙලා තියෙන්නේ. නැත්තම් එම් පෙරහැරක් එයි මෙතන පෙළපාලියක්. මං දරුවා හදන්න එපා කියනවා. නෑ පාකිල දිනන දරුව හදන්න නෑ හදන්න පුළුවන් තරම් හදන්න කීප දෙනෙක් අපිටත් දෙන්න එච්චරයි පුළුවන් තරම් හදන්න කවුද හාමුදුරුවෝ එහෙම හදන්න එපා අනගාරික මහත්තුරු එහෙම හදන්න එපා ඒක කමක් නැතුව ඇතිනේ හාමුදුරන්ට ළමයි හදන්න එපා කිව්වට කමක් නැතුව ඇති නේද? නැත්තම් ආයි පෙරහැරක් හින්දන්නේ. මං කියන්නේ මේකද දැන්? හාමුදුරුවෝ කියන්නේ කවුද? නිවන් දකින්න ආපුවයි. අනගාරිකයෝ කියන්නේ කවුද? නිවන් දකින්න ආපුවයි. ඔබ අතරෙත් ඉන්නවනම් තව මාසෙකින්, දෙකකින්, අවුරුද්දකින්, දෙකකින්, තුනකින් අනගාරික වෙන්න ඉන්න. ඒ අයට මං කියන්නේ නිවන් දකින්න නම් ආවේ දැන් ඒක කරපාලා ළමයි හද හද ඉන්නේ නැතුව කියලා. අනිත් අයට එහෙම කියන්නේ නැහැ මං. අනිත් අයට කියන්නේ පුළුවන් තරම් ප්‍රජනක බැක්ටීරියාක් දාගන්න කියලා කියන්නේ. දාගෙන මොකද්ද කරන් තියෙන්නේ? ඇති වෙන්න හදන එක. දෙකෙනු මම මේ හැම දේශනාවකම කියන්න මම මතක් කරන්නේ. එතන ඔය සත්පුරුෂ උත්තම පිරිස් එකක් හරි අහලා ආ දැන් හරි මෙයා හැදිලා. දැන් මෙයා ළමයි හදන්න කියනවා. එහෙම කියනවා අපි මේරයිනේ මේකද? නෑ නැත්තම් මහානායක හඳුරු ගාවට කම්ප්ලේන් එකක් කරයියි. නේ ළමයි හදන්න එපා කියනවා මේගොල්ලෝ මේ මෙච්චර මේ රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාව කියලා. ඒක වැරදි මතයක්. අපි එහෙම කියන්නේ නෑ. ළමයි හදන්න එපා කියන කින නෑ. කියලා දිනනද මං එහෙම? ළමයි හදන්න එපා කිය? නෑ එහෙම කියලා නෑ. දැන් මං ළමයි හදන්න එපා කිව්වොත් එහෙම නොකරේද? ඈ? ඈ? හරි. එහෙනම් මං කියන්නේ කරනවද? අද වරන් දෙන්න කාමර දෙකකින්? ජීවිතය තියෙන තුරාම තමයි හැදෙන්නේ ඒ ක්‍රියාකාරීත්වයත් වලින් හා එහෙම කරා හින්දිද එදේ ඒකයි මම ඔබට කවදාකවත් තාන්ති දාන්නේ නැහැ පිංගද මොකද තථාගතයන් වහන්සේගේ විදිහ ඒක නෙමෙයි නිසා මම අනුගමනය කරන්නේ තථාගතයන් වහන්සේගේ විදිය විතරයි වෙන කාගවත් විදි මම අනුගමනය කරන්නේ නැහැ මොකද මගේ විමුක්තියට මෙච්චර කල් පාර පාදලා දුන්නේ පිංගදනේ තථාගතයන් වහන්සේගේ විදිය මිසක් වෙන කාගවත් ඒවා නෙමෙයි ඒක නිසා මම හැමතිස්සෙම අනුගමනය කරන්නේ තථාගතයන් වහන්සේගේ විදිය උන්වහන්සේගේ විදිහ පිංගදනේ තහංචි තාඩන පීඩ නැහැ මොකද පෙට්ටිය ඇතුලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ පිංගදනේ පෙට්ටිය සුද්ධ කරනකන් එළිය සුද්ධ කරන්න බෑ පෙට්ටිය කිවි අවිද්‍යාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ පිංගදනේ ඒක සුද්ධ කරගන්න තාක්කල් මේ එළිය සුද්ධ කරන්න බෑ දැන් මම ඔය අවිද්‍යාව කියනකොට පිංගදනේ ඔබ ඒකට සංහාවක් දෙකම එකට දාගන්න අවිද්‍යාව සංහා ඔය දෙක එකට තියෙන්නේ ඔය දෙක එකට දාගන්න අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තියෙනවා තණ්හාව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. ඔය වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අවිද්‍යාව විතරක් තියෙනවා තණ්හාව නැහැ. එහෙම එකක් තියෙනවද කොහෙද? එහෙම නැහැ. ඔය ඔක්කොම එකට බැඳිච්ච ඒවා. එන අවිද්‍යාව තෘෂ්ණා සහිත ස්වභාවයේ තියෙන තාක්කල් පින්වතුනි සුද්ධ වීමක් නැහැ. සුද්ධ කරන්න තියෙන එතන මිස මේ පහළ වෙච්ච මගේ නෙමෙයි. මම පහල වුණාට පස්සේ ඉතින් මේ දුක පහල වෙලා ඉවරයි පිටින්නේ දැන් ඒක සුද්ධ කරන්න දෙයක් නැහැ. ඔබනේ කිව්වා අර ගංගාව ගලාගෙන යනකොට ගංගාවම අසුචි ගඳයි. එහෙනම් ගිහලා හොයලා බලන්න මොකද්ද හේතුව කියලා. යනකොට ඔන්න මුලම ඉර සමනල කන්ද මුදුරට මොනක් ගත්තට පස්සේ කලුඟ ගලන පළවෙනි තැන තියෙනවා අසුචි ටිකක් දාලා. ඒකේ ගෑවි ගෑවි තමයි වතුර එන්නේ. ඒක නිසා තමයි මක් වෙන්නේ. මේ ගඟ ගඳ. එහෙනම් දැන් ගඟ පල්ලෙහායින් ගිහිල්ලා කළුතර පැත්තට ගිහිල්ලා දැන් ගඟ සුද්ධ කරන්න ගත්තට වැඩක් තියෙනවද? නැහැ. මොකද ඒක ඔල්රෙඩි ගඳයි තියෙන්නේ. දැන් සුද්ධ කරන්න ඕනේ ආතල්. යෝනිසට ගිහිල්ලා ඒකයි පිංගදෙනි. අයින් කරලා දාන්න ඕනේ. අවිද්‍යාව දුස්නාවයි ගලවන්න ඕනේ. එතනටයි අපි කටයුතු කරගන්න ඕනේ. ඉතින් එහෙනම් එතනට අපි කටයුතු කරගමු. ඒ මිසක් පින්වදිනේ මට ඔබට කියන්න බෑ නෝනායි මහත්තයා කාමර දෙක ඉතහල්ලා නැත්තම් මෙහෙ ඉන්න එපා. ඔයා කියන්න පුළුවන්. බෑ. නමුත් පින්වදිනේ මේ දහම ශ්‍රවණය කරගෙන යනකොට දහම් අවබෝධයත් එක්කම මොනව වෙනවද? Tamanta අතෑරෙන්න ඕනේ වා අතෑරෙනවා. එච්චරයි තියෙන්නේ. ඒකයි වෙන්න ඕනේ. බලෙන් දෙයක් අතෑරලා ඉන්නවා කියන්නේ පින්වදිනේ අත්ති කියලා මාසානියෝගේ. ඒක නෙමෙයි කරන්නේ තියෙන ධර්මාවබෝධයෙන් අතෑරෙන්න අරින්න ඕනේ දේවල්. අල්ලගෙන ඉන්නේ පිංගදෙන මෝඩකමක් හින්දා. ඒ මෝඩකමයි දුරු කරගන්න ඕනේ. මෝඩකම දුරු කරගත්තට පස්සේ අල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න ඕකයි කරන්න තියෙන්නේ. ඒකයි තථාගත ධර්ම පිළිස හරි නිදහසේ අනුගමනය කරන්න පුළුවන් එක. තාඩන පිළිදෙන මොකුත් නැහැ. වත් සමාදන් වීම එකක්වත් නැහැ පිංගද. තථාගත ධර්ම ඇතුලේ තියෙන අවබෝධයටපත් වෙලා වාකන්නේ කියලා. අතෑරල යන්නේ. අවබෝධයටපත් වෙනවා අතෑරනවා. දැන් මේ වටාත්ත තියෙනවා. දැන් මේ වටාත්ත වේ මේස උද. දැන් මං හිතන් ඉන්නවා නම් එහේ මේ වටාත්ත වැටේ කියලා. මම මක් කරගෙන ඉන්නේ නැහැ. මේක අල්ලන් ඉන්නවා. දැන් මම මේක හතරින්නේ. ඇයි? වැටේ. මේ මගේ මෝඩකම නිසා නේද දැන් මම මේක මෙහෙම අල්ලන්නේ වැටේ දවසක කෙනෙක් ඇවිල්ලා මට කියනවා ඕක දින්නේ මේසයක් උඩනේ ඕක කොහොමද වැටෙන්නේ ආ ඒක නේද දැන් හරි එන දැන් මට කියවන කවුද බුරු ඕක අතරහ අතරිද මම නෑ එතන මං හිමීට අරයට පේන්නේ නැති වෙන කොනකින් අල්ලන්නේ බැරිය පේන්න අල්ලන් ඉන්න. ඇයි බයිනොනේ? ඉතින් එහෙම ඒවා නෙමෙයිද මේ? දැන් ඔබ හැංගි හැංගි කරන ක්‍රියාකාරීත්වයන් බලන්න හොඳට. ඇයි? සමාජයෙන් ගැරහුමට ලක් වෙනවා. ඒක නිසා හැබැයි අතාරිනවද? ඈ? සමාජයෙන් ගරහනවනේ. අතෑරලා දාමු. අතාරිනවද? නැහැ. හැංගි හැංගි පවත්වාගෙන යනවා. අතාරින්නේ කවුද? අල්ලන්න තරම් අවශ්‍යතාවයක් නැහැ කියලා දැනෙච්ච දාට අතාරිනවා. අල්ලන්න දෙයක් මේකේ නැහැ කියලා දැනෙච්ච දාට අතල්ලා දානවා. එතකන් අල්ලගෙන ඉන්නවා. සමාජේ බයිනවන හොරෙන් අල්ලන් ඉන්නවා. කොනකින් අල්ලන් ඉන්නවා. පැත්තකින් අල්ලන් ඉන්නවා. වහගෙන අල්ලන් ඉන්නවා. කොල්ලයි කෙල්ලයි බස් එකේ යනකොට බෑග් ටික උඩින් තියාගෙන බෑග් වලට යතින් අත අල්ලගෙන දෙන්න. දැකලා නැද්ද ඔබ? ඔබ කළා නැද්ද? අල්ලත් ඇති. දැකලා නැද්ද? හයි. සමාජයේ කාට හරි පෙනිලාවිල්ලා ගිහිල්ලා කියයි කියලා. අම්මලාට කිව්වොත් ඉවරයි. ඒක නිසා අල්ලන් ඉන්න ඕනේ. සමාජයට පේන්න බෑ. ඒක නිසා බෑග් තියන්න. ආ දෙන්න අයියා ඔය බෑග් එක. හරි ආසාවෙන් බෑග් එක ගන්නවා. එයි එයි. අරක වහගන්න. ඔහොම අල්ලන් ඉඳලා ඊට පස්සේ දවසක හිතෙනවා හපෝ මේ ගෑනින්න බලු වටින්නේ නැහැ කියලා අරගොල්ලන්ට. නැත්නම් ඒ කෙල්ල දෙතන මේ මිනිහා නම් බලු වටින්නේ නැහැ. ඊට පස්සේ දැන් වහන්න ඕනේ. වහන්න දෙයක් තියෙනවද? නැහැ. දැන් අල්ලන්න ඕනේ නැහැ. එහෙමද? අල්ලන්න ඕනේ උනොත් අල්ලනවා. අල්ලන්න ඕනේ නැති වුණාට පස්සේ අතාරිනවා. එහෙනම් ඕනේ නැති කරගන්න නෙමෙයිද කරන්න ඕනේ? ඕනේ නැති කරගන්න වැඩ කරගන්න. මේකයි කරන්න ඕනේ. ඒක නිසා මේ සාසනය ඇතුලේ තහංචි නැහැ. සාසනේ පැවිද්දටපත් වෙච්ච අයට තහංචි තියෙනවා. මොකද සාසනේ කාලා දාන්න නිසා. එතන මේ සාසනය ගැන අපහැදුනොත් එහෙම මතු පරම්පරාවක් පැවිදුනාට පස්සේ දාන ටිකක්වත් හම් වෙන්නේ නැහැ. ඒක නිසා. අනිත් අයට එහෙම එකක් නැහැ. මේකෙන් කියන්නේ දහවල වැඩ කර කර මේක කරන්න කියලා නෙමෙයි. එහෙම කරන්න බෑ. නමුත් තහංචි මොකුත් නැහැ මේකේ තියෙන්නේ තනිකර ප්‍රඥාවෙන් සුද්ධ කරගන්න ඕනේ ක්‍රමයක්. හැබැයි ශාසනයට කවුරු හරි ආවනම් ඒ ශාසනයේ තියෙන ප්‍රතිපත්ති වලට අනුකූල කටයුතු කරන්න ඕනේ. ඒක සංවිධානයක් නේ. ඒක ඒකට තියෙනවා වෙනම නීති රාමුව. ඒකට අනුකූලව කටයුතු කරන්න. වික්ෂුන් වහන්සේ නමක් ස්ත්‍රියාවක් එක්ක හිටියොත් පරාජිකයි. නමුත් ගිහියෙක් ස්ත්‍රියාවක කීඩට පරාජික නැහැ. ගිහියෙක් ස්ත්‍රියාවක කීඩ නිවන් දකින්න බැරිද? පුළුවන්. සෝතාපන්න වෙච්ච අයත් ඉතින් ඔය කතාවද බඳ ළමයි හදාගෙන හිටියේ කා? අදටත් ඇදිනේ. ඒක ප්‍රශ්නේ නැහැ. නැ සෝතාපන්න ස්ත්‍රියා පුතග්ජන හාමුදුරු කෙනෙක් හරි කමන්නේ. ස්ත්‍රියාවක කීඩියොත් මොකද වෙන්නේ? පරාජිකයි. එයා අයින් වෙලා යන්න ඕනේ. එයා පරාදයි. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක නිසා ස්වාමින් වහන්සේලාට කවදක්වත් බෑ ඒගොල්ලන්ට ඕන විදිහට කටයුතු කරන්න. ඒකට තියෙනවා බුද්ධ නීතියක් හදලා. ඒ නීති සමුදායට අනුකූල වුණේ ඒක උන්වහන්සේලා කටයුතු කරා. දැන් මෙහෙනින් වහන්සේලාටත් එහෙමයි. නමුත් ගිහියත්තන්ට එහෙම එකක් නැහැ. තම තමන් හදාගත්ත සමාජ රාමුව ඇතුලේ මේක කරගන්න පුළුවන්. ඉතින් මම ඔබට කියන්නේ පුළුවන් තරම් බේත් කරන්න ඕනේ තැනට බේත් කරගමු. අපි ඉස්සරහට අපි කතා කරමු බේත් කරන්න ඕනේ තැන. දැන් ඔබ දැක්කනේ පෙට්ටිය ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ සිංහද? පෙට්ටි ඇතුලේ තමයි උස්මිටිකන් තියෙන්නේ. ඉතින් ඕකේ ආස්වාදයි සපයි සාරයි කියලා අල්ලගෙන ඉන්න තාක්කල් ඔබට දුක හැදෙන එක නතර වෙන්නේ නැහැ. ඒකයි මේ ඇතුලේ දුකට හේතුව අල්ලාගෙන සිටීම කියලා සතාගතයන් වහන්සේ දේශනා කළා. තණ්හා වෙන්නේ මේක වැටේ කියලා මේක අල්ලන් ඉන්නේ මේක වැටේ කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා. දැන් ඉතින් අහන එක අසාධාරණයි නේද? ඇයි දුකට හේතුව තණ්හාව කියලා කිව්වේ? අවිද්‍යාව කියන්නේ නැතුව කියලා. අවිද්‍යාව කියන එක ලොකු රාමුවක් වෙන්නේ. මේක හදිලා තියෙන හැටි දන්නවද? මේක හැදිලා තියෙන විදිහ දන්නවද ඔබ? මෙතන ඉන්න ගොඩ පිරිසක් දන්නේ, සුළු පිරිසක් දන්නේ. ඉතින් මේක නිගෙන ගත්තයි දන්නවා. මම හිතයි දන්නේ. එහෙනම් ඔබ ඉන්නේ අවිද්‍යාවේද නැද්ද මේක සම්බන්ධ? හැබැයි ඒ අවිද්‍යාව පින්වතුනි සසර දුකට හේතු වෙනවද? නැහැ. ඒකයි අවිද්‍යාව නෙමෙයි දුකට හේතුව. තණ්හාව. අවිද්‍යාව එක කොටසක් තියෙනවා. තණ්හාව ඇති කරවන අන්න ඒ ටික තමයි දුකට හේතුව. එහෙනම් පරිපූර්ණ වශයෙන් තණ්හාව දුකට හේතුව. තණ්හාව ඇති කරන යම් අවිද්‍යාවක් තියෙනවනම් අන්න ඒ ටික දුකට හේතුව. ඉතින් තථාගතයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් තියෙන එක තමයි දුකට හේතුව විදිහට පෙන්වලා තියෙන්නේ. යම් දෙයක් නොදැනීමත් අවිද්‍යාවක්. ඒ ගැන දන්නේ. ඇත්ත ඇති සැටියෙන් දන්නේ. දැන් මේක ඇත්ත ඇති සැටියෙන් දන්නවද? හැබැයි ඒක සතර දුකට හේතු වෙන්නේ නැහැ. යමක් නිසා තණ්හා වෙනවා. අන්න ඒකයි සතර දුකට හේතුව. ඒකයි දුකට හේතුව තණ්හා කියලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා දෙන්න ඒකයි. ඒ ගැන කතා කරගන්න. හොඳයි. එහෙමනම් තේගදනේ. අපි උදේවරු දේශනාව මේ විදිහට හමාර කළා. දැන් දාන කටයුතු සඳහා සූදානම් වෙමු. බුද්ධ පූජා ආදී වශයෙන්. නැයි වැඩි. දැන් අද කතා කරන්නේ පොඩි මානයක් ගැනනේ. දැන් ඔබ අත්දකින්න තේගදනේ ඔබට තියෙන මාන කොටස ගැන. මේක හොඳට කල්පනායෙන් හිටියද හැම මොහොතකම මේක තියෙන බව ඔබට දැනෙන. අනුසරයෙන් විනාඩි කිහිපයක් හරි හැක්කරි දැනෙන්න පටන් ගන්නේ. හොඳ අවධානයෙන් ඉඳලා බලන්න. කෙනෙක් දිහා දැක ගමන් ටක් ගාලේ ආපු ගමන් ඔබ ෂේ ආවනේ. එහෙනම් දැන් කොණ්ඩේ තම පාට කරගෙන ඉන්න මේ ටික කවුරු හරි දැන් අනිත් සමහර අය දකින්නකොට මක් වේද? හිත ඇතුලෙන් හරි එනවා බෙඟතනේ. එක එක විදිහ අමුතු જાති සංග්‍රහ දෙයක් දාන් හිටියොත් එහෙනම් මතක නැද්ද? මේ සංග්‍රහ දෙයක් දාන් ගොඩ දැන් නම් කියන්නේ නැහැ මොකද දැන් හැමෝම දාන්න නිසා. ඉස්සර දානකොට කියන්නේ වහින්න වගේ නේ. මම අහන්නේ කාලා ඉන්න බෑ බෙඟදෙනේ අර මිනිස්සයා සංග්‍රහ දෙයක් දාන් යනකොට. ඊගෙන අර පෙට්ටිය ඇතුළ තියෙනවා සංග්‍රහ දාපු පහ උසස්. ඒක හොඳ ඒවා කියලා. හැමදාම ගින්නේ තමයි පිටින් ඉන්නේ. තථාගත ක්‍රමයේ හැරෙන්න පුළුවන් එක ක්‍රමයක් මට පෙන්නන්න ඕකෙන් නිදහස් වෙන්න පුළුවන්. සල්ලි කොච්චර නම් හුලොත් ඕකෙන් නිදහස් වෙන්න කියලා මම හිතලා මට කියන්නේ. හොඳයි. මම දැන් එහෙමනම් උදේ ඉඳලා මෙහෙම හොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් ඒ රැස් කරගත්තාව සීනම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන්ගේ බල මහිමයි. ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කියලා අදිස්ථාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.